Sana Devot, ne? Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Pinnatunde vastavak tiyena චතුරාර්ය සත්‍ය සම්බන්ධව හරි මාර්ගය සම්බන්ධව හරි මේ අවශ්‍ය ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න. මේ පිට කලින් අපි අර ඉස්සෙල්ලා දේශනාව කළා ගොඩක් අලුත් පිරිසට පෙහින්දා මම බොහොම සරලව කළේ ඒක කරුණු ටිකක් තියෙනවා මම ඒ ටික ඉස්සෙල්ලා ටිකක් මතක් කරන්න මතක් කළා ටිකක් කිව්වට එකක් දෙයක් විතර වෙයි මොහොතේට මේ ඊට පස්සේ අවශ්‍ය ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන්. මම එතනදී අර මුලින් මතක් කළා බුදුරජාණන්ට දේශනා කරනවා දැන් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං සුද්ධන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්චසමුප්පාද ධම්මස ඥානං කියලා. එතකොට එතනදී දුක්ඛේ ඥානං කියවහම අපිට වර්තමාන අපේ ජීවිතේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියන නුවණ එන්නට ඕනේ. දුක්ඛ සමුදය ඥානං කියනකොට ඒ දුක්ඛ සමුදය පුබ්බන්තේ අපරන්තේ පුබ්බන්ත අපරන්තේ ඥානය ඇති වෙන විදිහට සමුදය සත්‍ය දත යුතුයි අපි. පටිච්ච සම්පාදේ හරහා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ නැමති දුක ඇතිවෙන්න පුබ්බන්තේ ඥානය පෙර හේතුව ගැන නුවණ එන්නට ඕනේ. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධේ නැවත හටගන්න හැටි ගැන අපරන්තේ ඥානය එන්නට ඕනේ. ඊට පස්සේ මේ පංච උපාදාන ස්කන්ධ දුක පිළිසඳ නොදකීම නිසා පුබ්බන්තේ වර්තමානයේක දුක හටගත්ත හැටි වර්තමානයේක පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදක්කොත් අපරන්තේ පංච උපාදාන ස්කන්ධයේ මතුවට පංච උපාදාන ස්කන්ධයේ ඇතිවෙන හැටි කියලා පුබ්බන්ත අපරන්තේ ඥානය අපිට එන්නට ඕනේ. එතකොට දුක්ඛ සමුදය සත්‍යය කතා කරනකොට අපිට සමුදයේදී පුබ්බන්ත ඥානය අපරන්තේ ඥානය පුබ්බන්ත අපරන්තේ ඥානය කියන මේ කොටස් තුනම එකතු වුණාම තමයි සමුදේ ඥානය ඇති වෙන්නේ. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධ නැමති දුකේ නිරෝධය ගැන කතා කරද්දී පුබ්බන්ත ඥානය නැතුනේ පංච උපාදාන ස්කන්ධයේ පෙර පිළිසිඳ දැක්කනම් ඒ පංච උපාදාන ස්කන්ධය ඇති කරන හේතුව නැති වෙලා අද පංච උපාදාන ස්කන්ධ දුක නොපවතින බවත් අද පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැකලා පංච උපාදාන ස්කන්ධය ඇති කරන හේතුව අද නැති කළොත් අනාගතයේ පංච උපාදාන ස්කන්ධ දුක නොහට ගන්න බවත් කියලා දුක්ඛ නිරෝධයට මේ පංච උපාදාන ස්කන්ධයගේ නිරෝධය පෙන්වන්නට නිරෝධ සත්‍යයේදී පුබ්බන්ත ඥානෙ අපරන්ත ඥානෙ පුබ්බන්ත අපරන්ත ඥානෙ එන්නට ඕනේ. එහෙම ආවහම වර්තමාන ඒ විදිහට සමුදියයි නිරෝධියයි ආරම්භය පුබ්බන්ත ඥානෙ අපරන්ත ඥානෙ ආවහම පටිච්ච සමුප්පාද ධර්මයක් මේ තුල තියෙන්නේ. සත්‍යෙක් ඉපදෙනවා හෝ සත්‍යෙක් මැරෙනවා චුත වෙනවා හෝ සත්‍යෙක් මැරලා ඉපදෙනවා හෝ නෙවි ධර්මතාවයක් පටිච්ච සමුප්පන්න සිද්ධිය පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාද සිද්ධිය කියලා. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුන්ගෙන් හටගත්තු. පටිච්ච සම්පාද කියලා කියන්නේ හට ගන්නවන හේතුව. එතකොට හේතුව සහ ඵලය කියන එකට තව වචන තමයි සමුප්පාද සහ සමුප්පන්න කියන වචන දෙක. එතකොට ඒ විදිහට නුවණක් ඇති වුණාම පටිච්ච සම්පාද ධර්මය හරහා වර්තමානයේ උත්තරයක් එනවා. පංච උපාදානස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් විතරක් බැදී යුතුයි කියලා. ඒක මම තේරෙන විදිහට ටිකක් තේරුම් කරලා දෙන්න උත්සාහවත් වෙන්නම්. ඉස්සෙල්ලාම අපි තේරුම් ගනිමු පංච උපාදානස්කන්ධ දුක කියන එක. මම මුලින් මතක් කළා කෙනෙක්ගේ නොවි පුද්ගලයෙක්ගේ නොවි ඒ ස්කන්ධ ටික දුකක්. ඒ ස්කන්ධ ධර්මතාවයේ දුක කියන එක මම රාචිතනික මේ වෘක්ෂයකට ගහකට උපමා කළා. එන්නවා අපේ මේ රූපයත් ඉබඳුයි. ඒ රූපේ පැවැත්ම කරන වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකත් රූපය අනුව පවතිනවා. ඒ ස්කන්ධ ටිකේ ස්වභාවයත් ස්වභාව සිද්ධියත් ඒ ස්කන්ධ ටික තුල ජාති ජරා මරණ තියෙනවා. එතකොට වර්තමාන පංච උපාදාන ස්කන්ධය කියන තැනකදී අපි ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානයේ නැත්නම් සිත මෞකසක තියෙන බීජ කණලයේ රූපේට දැසගත්තාම ප්‍රතිසන්දි වශයෙන් පැමිණියාම ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙනවා. විඥාන නිසා නාම රූප වෙනවා. ඒ නිසා ආයතන ටික හැදෙනවා. ආයතන නිසා ස්පර්ශ වෙනවා කියනකොට කෙටියෙන් ගත්තාම ඇහැට රූප පෙනෙන, කනට ශබ්ද ඇහෙන, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධර්මාරම්මන කියන මෙන්න මේ දික්ඛි සිතමුත විඤ්ඤාත කියන ස්පර්ශ ආයතන හයේ දැකීම ඇහිම ආදී සිද්ධාන්ත ටික වෙන තැන දක්වා ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ දසගත් තැන ඉඳලා දැකීම ඇහිම ආදී සිද්ධාන්ත ටික වෙන තැන දක්වාම අයිති පංච උපාදාන ස්කන්ධය කියපු තැනට මේ පුරාණ කර්මෙන් හටගත් තැනට. එතකොට මේ පෙනෙන ඇහෙන දැනෙන දේවල් අරඹයා දැනගන්න මට්ටමට එනකොට අපි මෙන්න මේ දැනගන්න මට්ටමට එනකොට තමයි විද්‍යාව හා අවිද්‍යාව කියන ධර්මතා දෙක සම්බන්ධ වෙන්නේ. විද්‍යාව සම්බන්ධ වුණොත් පංච උපාදාන ස්කන්ධය නැවත හදන හේතුව නැති වෙනවා. අවිද්‍යාව සම්බන්ධ වුණොත් පංච උපාදාන ස්කන්ධය හදන හේතුව ඇති වෙනවා. එතකොට එතනදී අපි මෙන්න මෙහෙම දත යුතුයි. අපි කතා කළොත් දැන් මේ පංච උපාදාන ස්කන්ධය මම මතක් කළා. ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ දැසගත් තැන ඉඳලා ලෝකේ රූප දකින අහන තැන දක්වා පංච උපාදාන ස්කන්ධ දුක කියන තැන පවතිනවා. එතකොට දැන් අපි කෙටියෙන් අහලා තියෙනවා, කෙටියෙන් දන්නවා දුකට හේතුව තණ්හාව කියලා. එතකොට දුකට හේතුව තණ්හාව කිව්වහම අපි ගොඩාක් දෙනෙකුගේ අදහස තියෙන්නේ දුක එන්නේ අපිට තණ්හාව නිසායි කියලා. අද අපි දකින්නේ කර්ම භවයේ තියෙන තණ්හාව විතරයි. උපත් භවයේ තණ්හාව ඇති වෙච්ච හේතුව අපි කවුරුවත් දකින්නේ නැහැ. ඒකෙන් මම මතක් කළේ දැන් අපි ගොඩක් දෙනෙක් හිතන්නේ අපේ දරුවෙක් නැති වුණොත් අපිට දුක එනවා. ගෙය දුරක් හදනොත් දුක එනවා. මෙලබුදල් නැති වුණොත් දුක එනවා. ඒ දුක එන්නේ අපි ඒවට තණ්හා කරපු නිසායි කියලා. ඒක වැරදි නෑ, හරි. නමුත් එපමණකින් විතරක් දුකට හේතුව තණ්හාවයි කියන වචනේ සාධාරණ නෑ. ඒක ඔබට ගිය සිද්ධාන්තයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙවල් දොරවල් වලට තණ්හා නොකළත්, තූදරුවන්ට තණ්හා නොකළත්, ඒව නොතිබුණත් අපි කියමු මේ කයේ පැවැත්මම අපිට දුකක් වෙනවා. බඩගින් නැති පාසයේ සීත උෂ්ණ මැසි මදුරු අවුසුලන් ආදී දුකක්. එතකොට මේ දුක තණ්හාව මුල් කාරණාව කරගෙනයි තියෙන්නේ. එතකොට එතනදී අපි ගත යුතුයි තණ්හාව කියන එක දෙයාකාරයකින් අපේ ජීවිතයට දුක දෙනලා දීලා තියෙනවා කියන එක. ඒක තමයි මොකද්ද මේ ස්කන්ධ ටික හදන පැත්ත, ජීවිතය හදන පැත්ත, පංච උපාදාන ස්කන්ධය නැත්තම් ස්කන්ධ ටික හදන පැත්ත දුක මේ තණ්හාව මේ උපකාර වෙලා තියෙනවා, හේතු වෙලා තියෙනවා. ඒ වගේම නැවත පංච උපාදාන ස්කන්ධයක් හදන්ට හදන හේතුව හැටියටත් හැදුණේකටත් තණ්හාව උදව් වෙලා තියෙනවා, නැවත හදන්නත් තණ්හාව හේතු වෙනවා කියලා හැදුණු ස්කන්ධ ටිකට සහ ස්කන්ධ හදන එකට කියලා තණ්හාව දෙයාකාරකින් සම්බන්ධ වෙනවා. ඒ දෙයාකාරකින් සම්බන්ධ වෙන තණ්හාව නම් කරනවා සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. අපි කියමු අපි හැම කෙනෙකුගේම කුමන ආත්ම භාවයක හිටියත් මේක පෙර ජීවිතද මිනිස්සෙක් දෙවියෙක් වෙන්න නම් හැම වෙලෙම කුසල මූලයක් ඕනේ කියන කාරණාව මම මතක් කළා. එතකොට පෙර ජීවිතයේ අපේ මරණාසන්න මොහොතේදී කුසල සහගත කර්ම නිමිත්තක් එළඹ සිටියොත් ඔන්න ඒ කුසල සහගත කර්ම නිමිත්ත මුල් කරගෙන අලෝභ අධේශ අමෝහ කියන හේතු තුනක් පවතිනවා. අපි කියමු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නා. රුවන් විසය සිහි වෙනවා. නැතිනම් තමන් කළ දාන ආදී කුසල ධර්මයක් සිහි වෙනවා කියලා. එතකොට කුසල ධර්මයක් සිහි වෙච්ච පමණකින්ම නැවත සසර ඉපදෙන්නේ නැහැ. කුසල ධර්මයක් සිහි වුණාට පස්සේ මරණාසන්න මොහොතේ ඊට පස්සේ ඒ ජවනක්ෂණේ අවසන් වුණාම ඒ කුසල චිත්ත වීති අවසන් වීම සමගාමීව අකුසල චිත්ත වීතියක් නැත්නම් අකුසල සිත් උපදිනවා. ඒකට කියනවා නිකාන්තික්ෂණය කියලා. ඒ කුසල සිතේ ඇත්ත නොපෙන්නා ඒකට කැමති කරවන ආස වෙන සතුට වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ ආස කරන සතුට වෙන ක්‍රම නිසායි අපි ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. එතකොට කුසල නිමිත්ත නිසා නෙමෙයි අපි ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ, කුසල නිමිත්තේ ඇත්ත නොදැන ඒකට ලෝභ කළ නිසායි. එතකොට ඉපදීමට මුල් වෙන්නේ තණ්හාව. අපි ඒක මෙහෙම ගත්තොත් පින්මුතුන්ට දැන් සිහි වෙනවා රුවන් විසය කියන නිමිත්ත. හිතට සිහි වුණාම මේ රුවන් විසය කියන නිමිත්ත සිහි වෙනකොට ඒ චිත්ත වීති අවසන් වෙනවත් එක්කම නැත්නම් ඒ නිමිත්ත මනසේ එළඹෙනකොට ඒ කුසල නිමිත්ත තමන්ගේ මනසේ ඉපදුණු තැනක ඒතන ඇත්ත නොපෙන්නා රුවන් විසය කියන එක ඇත්ත කරලා ඒක බලන්න ආසාවක් ඇති කරනවා. ඒ ඇති කරවපු ආසාව නිසා ඕගොල්ලෝ යන්නේ ගිහාම චෛත්‍ය හම්බ වෙනවා බලනවා වදිනවා. එතකොට එතෙන්ට ගියේ මනසේ රුවන් විසය නිමිත්ත එළඹ සිටපු පමණකින්ම නෙමෙයි. බැරි වෙලා රුවන් විසය නැමැති නිමිත්ත මනසේ එළඹ සිටිනකොට පින්වතුන්ට හැකියාවක් තිබුණා නම් මේක මනෝ සම්පස්තය නිසා නැත්තම් සිතින්ම උපද්දපු මේ විතරකයක් නැත්තම් චිත්තජ රූපයක් නේද, මේක මනෝ සම්පස්තය නැති වෙනකොටම නැති වෙනව නේද කියලා ඒ නිමිත්ත දකින්න පුළුවන් කමක් තිබුණා නම් ඒක බාහිර තියෙන දෙයක් කියලා ඇත්තදල ඒක බලන් දැනව කියන ගමන යෑම වෙන්නේ නැහැ, නතර වෙනවා. ඔයගලන්ට වුණසය කියන එක සිහි වෙනකොටම මේකද සිතින් උපන්න විතරකයක් චිත්තජ රූපයක් මනෝ සම්පස්සය නිරුද්ධ වෙනකොටම මේ මනෝ විතරකේ නිරුද්ධ වෙනවා කියලා ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම හම්බුණා නම් බලන් යනවා කියලා දකින්න ආසාව කොනකමක් බාහිර තියෙන දෙයක් කියන හැඟීම හිතින්නේ නැහැ, යනවා කියන ගතිය හිතින්නේ නැහැ, හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා වර්තමානයේ ඇත්තක් දකින්නවා. එතකොට නමුත් කුසල විතරකයක් තමයි. කුසල විතරකයක් වුණාට දෙවනුවට ඕගොල්ලන්ට පින්වතුන්ට මේක මනසේ උපන්න විතරකයක් කියන එක පෙන්වන්නේ නැතුව බාහිර තියෙන දෙයි කියන හැඟීම තමයි ඕගලන්ට තියෙන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. ඇත්ත නොපෙන්නනෝ සංඛාරයක් ඇති කරනවා. කර්ම, අවිද්‍යා කර්ම, බාහිර තියෙන දෙයක් කියලායි නිමිත්ත පෙන්වන්නේ. ඊට පස්සේ තණ්හාව එදින්නේ බලන් දෙන්න ඕනේ කියලා. එතකොට ඒ හින්දායි ඕගොල්ලෝ තුන්තුන් වන්නසයට යන්නේ. එතකොට වන්නසය බලන් ගියේ වන්නසය කියන නිමිත්ත මනසේ එළඹ සිටි හින්දා නෙවෙයි, ඒකේ ඒ නිමිත්තේ සිහිය නුවණ පවත්වා ගන්නට අපිටව හැකියාවක් නොතිබුණු නිසා. ඒ වගේම දැන් gedara කියලා පින්වතුන්ට මෙතන සිහි වෙනකොට ඔගලන්ට gedara කියලා සිහි වෙච්ච කමහින්ද නෙවෙයි ඔගොල්ලෝ gedara යන්නේ. සිහි වෙනකොට මේක මනසේ උපන්න මනෝ සම්පස්යෙන් උපන්න විතර්කය මනෝ සම්පස්ය නැති වෙනකොටම නැති වෙනවා කියලා හඳුනන්නේ නැතුව ගෙදර කියන එක ඇත්ත කරලා බාහිර තියෙන දෙයක් හැටියට හිතින්ම පෙන්නලා අවිද්‍යාවට පෙන්නලා කෙලෙසේකින් පෙන්නලා ඊට පස්සේ ගෙදර යන්න තියෙන ඕනෑකම කියන කම හින්දා යන්නේ. එතකොට ගිහාම අපිට හම්බ වෙන තැන තමයි විපාකේ. එතෙන්ට යන්න හේතු වෙනකොට හේතු වෙලා තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික. අර කුසල වේවා අකුසල වේවා නිමිති ඇත්ත නොදක ඒ කර්ම නිමිත්ත ඇත්ත කරගෙන ඒකට තණ්හා කරන නිසයි යන්නේ. එතකොට ඒ වගේ අපි හැම කෙනෙක්ම ප්‍රතිසන්දි වශයෙන් ආවේ මරණාසන්න මොහොතේ කුසල හෝ අකුසල හෝ විශේෂයෙන්ම මිනිස්සුන් නිසා කුසල නිමිත්ත එළඹ සිටි පමණකින්ම නිසා නෙවෙයි. කුසල නිමිත්ත මනසේ එළඹ සිටිනකොට ඒකේ ඇත්ත නොදන්නා කමින් බහැර ඇති දෙයක් හැටියට පෙන්නලා එතෙන්ට යන්න තියෙන ඕනෑකම නිසයි විඥානේ මේ කයෙන් යන්න බෑ. ඒ නිසා කය එතන මත හැරෙද්දී විඥානේ රූපයකට බැසගත්තේ. එතකොට ඒ නිසා මේ ප්‍රතිසන්දිත මුල් වෙලා තියෙන්නේ තණ්හාව. ඒ හින්දා මේ උප්පත්ති ලබා දෙන පැත්තට දුකට හේතුව තණ්හාවයි කියලා කියන ඉදදීම ලැබිලා තින්නේ තණ්හාව නිසායි කියන කාරණාව දකින්න ඕනේ. මොකද කෙනෙකුට අවිද්‍යා තණ්හා කියන කෙලෙස් දෙක නොයදුනොත් අන්තිම මොහොතේ සිතුවිල්ල විදර්ශනා කරලා රහත් වෙන්නම පුළුවන්කම තියෙනවා. රුවන්වැලි සෑය වගේ නිමිත්තක් මනසේ එළඹ සිටියා කියන්නේ ඒකේ එහෙම නිමිත්තක් එනකොට මනසේ උපදින නිමිත්තේ ඇත්ත ඇතිහැටි දකින්න පුළුවන් නම් මේ මනෝ සම්පස්යෙන් උපන්න මනෝමෙම්ම හටගත්තු විතර්කයක් චිත්තජ රූපයක් මනෝ සම්පස්යෙන් නිරුද්ධ වෙනකොටම මේ නිමිත්ත නිරුද්ධ වෙනවා කියලා හටගත් දේ නැති වෙනවා කියලා සිහිනුවන පවත්තන්ට පුළුවන්කමක් තිබුණා නම් ජීවිතයේ අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකට වෙන්න පුළුවන්. ඒකට කියන ජීවිත සමස්ය කියලා. ඒ කාරණාවෙන් ඔප්පු වෙනවා නිමිත්ත එළඹ සිටි පමණකින් නෙවෙයි අපි ප්‍රතිසන්දියට යන්නේ. නිමිත්ත නෙවෙයි දෝෂේ. ඒකේ ඇත්ත ඒ මොහොතටත් අන්තිම මොහොත එළඹෙන නිමිත්තෙත් ඇත්ත වහල තණ්හාව ඇති කළා. ඒ නිසායි යන්නේ. ඒ නිසායි අවිද්‍යා තණ්හා කියන කාරණාව කෙලෙසේ ඉපදීමට මුල් වෙලා තියෙන්නේ. ඒ නිසා තණ්හාව දුකට හේතුවයි කියලා කියනකොට උප්පත්තිය ලබා දෙන පැත්තට මුල් වෙලා තියෙන්නේ තණ්හාවයි කියලා දත යුතුයි. ඊට පස්සේ මේ ස්කන්ධ ටික ඇති කරගන්න. ඔන්න තණ්හා මුල් වෙලා තමයි ප්‍රතිසන්දියට ඇවිල්ලා විඥානයේ මව කුසට දැසගෙන නාම රූප වෙලා ආයතන හැදිලා ආයතන වලට ස්පර්ශ වෙලා අරමුණු දකින්නවා අහනවා කියන තැනට එනකොට දැන් ඒ පෙනෙනවා හෙනවා කියන එකේ ඇත්ත නොදන්නා කම නිසා දැන් ආයෙත් අපි මෙතනදී ආයෙත් අපේ මනස හුරු කරනවා නිමිත්තක් අපේ ඉන්ද්‍රිය හමුවට එද්දී ඒකේ ඇත්ත නොදක ඒකේ ඇලෙන ගතියයි හුරු කරන්නේ අපි. ඔය දැන් ජීවත් වෙන්නකොට හුරු කරන ගතියමයි මරණාසන්න මොහොතට එන්නේ. ඇස් ඉදිරි පිටට යමක් එද්දී අපි ඒකෙදි මේ චක්කු සම්පස්ය නිසාම මේ අරමුණ උපන්න ස්පර්ශය නැති වෙනකොටු නැති වෙනවා. නැත්තම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නැත්තම් ආයතන ටික නිසා මේ රූපයක් උපද්දලා තියෙන්නේ ආයතන ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන්නේ නිරුද්ධ වෙනවා කියන එක නොපෙන්න. ඇත්ත නොපෙන්න බාහිර තියෙන දෙයක් හැටියට සිහි කරලා ඒ තුල ඇලෙන ගතිය ඒ තුලට කැමති වෙන ක්‍රම අපි හුරු කරනවා. ඒ ඇත්ත නොදක රූපයට කැමති වෙන ක්‍රම හඳුන්වනවා රූප තණ්හා කියලා. සබ්දයක් හම්බ වෙනකොට ඒක ඇත්ත නොදක ඒකට ඇලෙන ක්‍රම හඳුන්වනවා සබ්ද තණ්හා කියලා. රූප තණ්හා, සබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ තණ්හාව හඳුන්වනවා සමුදාචාර තණ්හාව කියලා. නිතර ආයතන වල හැසිරීම වශයෙන් ඇති වෙන තණ්හාව. මේ තණ්හාවෙන් වැඩ දෙකක් කරනවා. මේ ජීවිතයේ ප්‍රියංගෙන් ගෙන්වීමේ දුකත් ලබා දෙනවා. අප්‍රියං හා එක්වීමේ දුකත් ලබා දෙනවා. ප්‍රතිසන්දි වශයෙන් තණ්හාව ඇති කරන තැනටත් අරගෙන යනවා. මොකද මේ තණ්හාව පෝෂණය වෙලාමයි උප්පත්ති ලබා දෙන පැත්තට යන්නේ. ඒ උප්පත්ති ලබා දෙන පැත්තට තියෙන තණ්හාව තමයි වට්ටමූලික තණ්හා කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ. එතකොට මේ පුබ්බන්තේ ඥානෙ එනකොට පින්මුතුන්ට තණ්හාව දෙයාකාරයකින් දුක ඇතිකරන සම්බන්ධ වෙලා තියෙනවා කියන නුවණ ලැබෙන්න ඕනේ. ස්කන්ධ ටික ඇතිකරන්ත මරණාසන්න මොහොතේ චිත්තසිතට එළඹ සිටි කර්ම නිමිත්තේ කුසල වේවා අකුසල වේවා නිමිත්තේ ඇත්ත නොපෙන්න තණ්හාව ඇති කරලා මෙතෙන්ට ගෙනාවු බවත් අද ජීවත් ඉන්නකොට හම්බෙන නිමිති වල ඇත්ත නොපෙන්න ඒ නිමිති වල තණ්හාවෙන් ඇලිලා ඉඳ හුරු කරන කම තියෙනවා. ඒකෙන් මේ ජීවිතයේ දුක ගෙනත් දෙන බවත් ඒ කෙලෙසේම මුල් කාරණාව කරගෙන මරණාසන්න මොහොතේදී ඇත්ත නොපෙන්න ඒ අරමුණේ ඇලිලා බැඳිලා නැවත ප්‍රතිසන්දිත අරගෙන යන්න පුළුවන් කමත් ඇති කරනවා කියලා තණ්හාව දෙයාකාරයකින් ජීවිතයේ දුක ඇති කරලා තියෙනවා කියන එක තේරෙන්න ඕනේ. එතකොට පුබ්බන්ත ඥානේ සහ අපරන්ත ඥානේ පුබ්බන්ත අපරන්ත ඥානේ ගවේෂණය කළොත් ලැබෙන්නේ ඔන්න ඔය නුවණ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි පංච උපාදාන ස්කන්ධය නැමැති දුක ගැන කතා කරනකොට පංච උපාදාන ස්කන්ධී උදේවැය ගැන කතා කරනකොට අපි කතා කරනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගන්නේ කියලා. ඒකයි මරණාසන්න මොහොතේ කර්ම නිමිත්තක් ලැබෙනකොට ඒකේ ඇත්ත නොපෙන්නකම තමයි අවිද්‍යාව. ඇත්ත නොපෙන්න බාහිර තියෙන දෙයක් බාහිර ගෙදර ගුවන් සයිකල් මම පෙන්වුවේ මේ විදිහට බාහිර තියෙන දෙයක් හැටියට පෙන්න එක තමයි කර්ම නිමිත්ත. ඒ තියෙන gedett ඒ තියෙන වස්තුව බලන්ඩයන්ට දකින්ට තියෙන ඕනෑකම ඇතුව කැමැත්ත ඇතුව යන්නේ යන කැමති වෙන ගතිය තමයි නිකාන්ති තණ්හාව. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකක් නිසායි ප්‍රතිසන්දී වශයෙන් පැමිණෙන්නේ. පැමුණාට පස්සේ ජීවත් වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. පැමුණාට පස්සේ ආපහු අවිද්‍යා කර්මයකින් නෙමෙයි ආයතෙන් ටික රූපේ කනබුන ආහාරයෙන් වේදනා සංඥා චේතනා ස්පර්ශ ආහාරයෙන් විඥානේ නාම රූප ආහාරයෙන් කියලා වර්තමාන ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ. වර්තමාන ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් පවතිනවා කියන එක නොදන්නාකම නිසා නැවත ඒ ආහාරයෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙලා යනවා. නමුත් ඒක නොදන්නාකම නිසා ඇති කරගන්නා වූ නිමිති ටික ඒවට ඇති වෙන කැමැත්ත නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තව ස්කන්ධ ටිකක් හදනවා. මම පින්මුතුන්ට තේරෙන උපමාවක් කිව්වොත් අපි කියමු දැන් තිරසංගත සතෙක් දිහ ගත්තොත් ඒ සතා දන්නේ අපි කියමු පෝසේ කරි කුටියේ කරි වලහේ කරි මොකෙක් කර සතෙක් ගන්නද තව සතෙක්ව මරාගෙන කන්න සතෙක් ගත්තොත් ඒ සතා දන්නේ මේක අකුසලයක් මේක කර්මයක් කියලා. එයාගේ චක්‍රය හැදිලා තියෙන්නම ජීවත් වෙන්න කරන එකම කර්ම වෙන විදිහට. එතකොට පෝසේ කරි තව සතෙක් ගන්නද එයා කර්මයක් රැස් කරන්න දෙයක් නැහැ. එයා බඩගින්න නිවා ගන්නද ජීවිතේ පවත්ව ගන්නද තමයි යමක් කරන්නේ. තව මීයක් වල්ල ගන්නවා සමනෙයක් වල්ලකට කන. හැබැයි කන්න එකම කර්ම රැස් වෙන විදිහට තියෙනවා. ඒ විදිහටම අපි ජීවිතේ ජීවත් කරන්න කියලා ලෝකිතුල ජීවිතේ ජීවත් කරන්න කියලා කරන එකම කර්ම රැස්වෙන විදිහට තියෙනවා. ඒක තමයි ලෝකෙ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මනා වත්තති ලෝකෝ කම්මනා වත්තති පජා කම්ම නිබන්ධන සත්ත රතස්සානීව යායති. ඒ කියන්නේ ලෝකයේ කර්ම නිසා පවතිනවා. සත්ව වර්ගය කර්ම නිසා පවතිනවා. කර්මෙන් බැඳුණු සත්වයා රතේ කඩයන්නේමෙන් කර්මෙන් යනවා. එතකොට කරත්තක කඩයන්නේ කියලා කියන්නේ අර රෝධ ගැලවෙන්න තියෙන්නේ හයි කළා තියෙන එක. ඒ කඩයන්නේ ගැලවුවොත් ඒ කරත්තේ වැඩි දුර යන්නේ නැහැ, රෝධ ගැලවිලා අහකට යනවා. ඒ වගේ කර්මය කියන තැනෙන් ගලවන්න පුළුවන් නම් මේ චක්‍රය ඉවරයි. එතකොට නමුත් කර්මය නැමැති බැඳුමෙන් බැඳුණු සත්වයා කරත්තේ කඩයන්නේ වගේ දිගටම සසර යනවා. ඒකෙදි මතක් කළේ අපේ ජීවිතයේ ගුණ වෙලා තියෙන්නේ කර්ම රැස් වෙන විදිහටමයි. ජීවිතේ ජීවත් කරන දේින් ඒකට අපි තේරෙන උදාහරණයක් ඇටියට ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එකෙන් පංච උපාදාන ස්කන්ධේ හැදුන හැටි පෙන්වන්නම් මම. අපි කියමු තුන්වතුන් අපි ලෝකයේ අපිට යමක් කරන්න බෑ කර්ම රැස් නොවන විදිහට. ඒකයි මම එහෙම මතක් කළේ. ලෝකෙ තුල යමක් කරනකොට අනිවාර්යෙන් ලෝකෙ තුල කර්ම රැස් වෙන විදිහටමයි ලෝකයේ කියන එක ඇදිලා තියෙන්නේ. පින්වතුන් බාහිර භෞතික ජීවත් වෙන යම් කර්මාන්තයක් කරනවා කියන්නේ අපි කියමු වඩු කර්මාන්තයක් කරනවා. ඒගොල්ලෝ වඩු වැඩ දන්නවා. පුටුවක් හදන්න ඕනේ. ගීයක් තියනවා. ආයුධ කියත් නිති තියනවා. ඉස්සෙල්ලා පින්වතුන්ගේ මනසේ හදා ගන්නවා පුටුවක්. මනසේ පුටුවක් හදාගෙන ඒකේ කැටයන් කරන්න මෙහෙමයි මේ විදිහටයි පුටු ඇඳ හදන්නේ, පුටු කකුල් හදන්නේ මේ විදිහට. මනසේ ඉස්සෙල්ලාම හදා ගන්නකොට එතන තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා තුනම ওই මනසේ හදන්න පුටුවේ තියෙනවා. මනසෙන් මනෝමයෙන්මයි මේ නිමිත්ත උපදන්නේ කියන එක දන්නේ නැහැ. ඒ උපදින නිමිත්ත ඇත්තට මේක පුටුවක්ම කරගෙන හිතෙන් හිතෙන්ම ඒකට වැඩ දාලා මනසේ මොන පුටුවක් හදනවා. හදලා බාහිර ආහාර ඕජාවෙන් හැදුණු ලී කොටයක්. ඒක කිසිම කෙලෙසයක් නුත් නැහැ. ආහාර ප්‍රත්‍යකින් ලී කොටයක් අරගෙන ඒක කෑලි වලට කපලා මනසේ තියෙන හිතේ තියෙන පුටුවේ හැටියට අර කෑලි කප 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 එන ගහලා හැඩතල දාලා හදනවා. දැන් මේ හැදිච්ච පුටුව අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියලා තියෙන්නේ පුටුව හදන්න අපේ මනසේ හදාගත්ත අච්චුව. නැත්තම් අර ඉස්සෙල්ලා හිතේ හදාගත්ත නිමෙත්ත. හිතේ තියෙන එක දිහා බලාගෙන තමයි ඕනම් වඳුමත් එක්ක ඉන්නනම් අහලා බලන්න. එහෙම නෙමෙයිද කරන්නේ. හිතේ තියෙන නිමිත්ත බලාගෙන තමයි එයා මෙහෙ කැටේම නැත්තම් මේ භෞතික වස්තුව හැඩ තල වලට හදන්නේ. භෞතික වස්තුවේ කිසිම කෙලෙසයක් නැහැ, කිසිම සම්බන්ධයක් නැහැ ආහාර ප්‍රත්‍ය තියෙන්නේ. ඊට පස්සේ දැන් හිතේ තියෙන පහසතහන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මේ මනසින්ම උපදින විතර්කයක් සිතින්ම නේද ගනුදෙනු කරන්නේ. මේක පෙන්වන්නේ හිතේ හොඳට හැසිරෙන්න පුළුවන් පුටුවක් තියෙනවා. ඊට පස්සේ ඒක හදාගන්න ඕනේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තට අනුව තමයි බාහිර ආහාරේ රාශි කරගන්නේ අපි. ආහාරයෙන් හැදුණු දී කොටේ හදාගන්නේ. යම් දවසකදී හිතේ තියෙන පහසතහනට අනුව, හිතේ තියෙන හැඩසතහනට අනුව දියවැලක් දාලා හරි පුටුව හැදුවාම මේ හදපු ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ලී මේ පුටුව නැත්තම් භෞතික රාශි කරපු පුටුව කියලා අපිට භෞතිකයෙන් හම්බෙච්ච වස්තුව අවුරුදු ආල් කාලයක් තියෙන අවුරුදු 50කින් හරි 60කින් හරි ඒක දිරලයයි. ආහාරයෙන් හැදුණු එක නිරුද්ධ වෙනවා. ඒක දිරල ගියාට හිතේ මේ ආහාරයෙන් රාශිකරන්න හදපු පුටුව කියලා භෞතිකේ රාශිකරන්න මානසික හදපු හැඩය නිරුද්ධ වෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේ ඒ පුටුව ඉදිරිපත් වෙනවා ඔයගලන්ට. මේ ආහාරයෙන් හැදුනේක එහෙමම නැති වෙයි. නැති වුණාට මරණාසන්න මොහොතේදී අර හිතේ හදපු එක තියෙනවානේ භෞතිකේ රාශි කිරීම සඳහා හිතේ හදපු. ඕක බුදුරජාණන් වහන්සේ කර්ම විස්තර කරනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාර. සංකාර කියන්නේ මොකද්ද? රූපේ පිණිස රූපං රූපත්තාය. රූපේ පිණිස රූපයක් හදයිනම් සකස් කරයිනම් පිළිල කරයිනම් බාහිර රූපය පිණිස බාහිර කැටලියෙන් බුරුතලියෙන් හරි තේකලියෙන් හරි රූපයක් හැදීම පිණිස මනසේ රූපයක් හදයිනම් සකස් කරයිනම් පිළිල කරයිනම් මේ මනසේ හදන පිළිල කරන සකස් කරන එකට තමයි සංකාරය කියන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති සකස් කරලා අபிසංස්කරණය කළා. එතකොට මේ ලීයට සංකතයි කියලා කියනවා. හේතුන්ගෙන් පත්‍යයෙන් හටගත් එකක් කියලා කියනවා. සංකතයි කියලා කියන්නේ මොකක් නිසාද? සකස් කරපු එකක්. හිතේ තියෙන ගතියට අනුව සකස් කරපු එකක්, හදපු එකක්, පත්‍යයෙන් හදපු එකක්, හේතුන්ගෙන් හදපු එකක්. හේතුව තමයි මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියලා මනසකින් නිමිත්ත තමයි හේතුව. ප්‍රත්‍ය තමයි දුෘතගාහරි තේකගාහරි කියලා භෞතික වස්තුව තමයි ප්‍රත්‍ය. පුටුව කියලා අපිට හම්බ වෙන එක හේතු ප්‍රත්‍යයයි. මනස සහ අවිද්‍යා කර්ම සහ කෙලෙස් කියන දෙකම හේතු වෙලා. එතකොට මේ කර්මය නිමිත්තකින් භෞතිකේ රාශි කළාම භෞතිකේ නැති වෙයි. නමුත් කර්ම නිමිත්ත නැති වෙන්නේ ඒක නැවත පුටුවක් හදනවා කියන කාරණාවකට මේ පිටු ඉදිරියට ගියාට එයාට තව පුටුවක් හදන්න පුළුවන් ආපෞලියක් එකතු කරගෙන. ඒ වගේ මම උපමා කළේ ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් අර පුටුව මනසේ ප්ලෑන් කළා වගේ සකස් කළා වගේ ප්‍රතිසන්දියට යන්න අපිට නිමිත්ත හැදෙද්දී ඒ නිමිත්ත නිසාම ඒ කිතින ගතියෙතම හැඩේතම අපි ආහාර ප්‍රත්‍යෙන් පුටුවක් බාහිර හදුවන්නේ ලීවලි. ඒක තමයි මේ ජීවිතය. අපේ හිතේ තිබුණු කර්ම ගතියට අනුව, කර්ම විස්තරයට අනුව, කර්ම ලක්ෂණයට අනුව ශ්‍රාසි වෙච්ච සකස් වෙච්ච ආයතන ටික තමයි අර භෞතික කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය. මේ රූපය දිරලයයි. මේ රූපය දිර්ලයයි. නමුත් මේ රූපේ මේ සතහන දිර්ලයන් නැහැ. මේක මනසේ මෙහෙම තියෙනවා. මේ මම කියන හැඟීම තියෙයි. ආපහු ප්‍රතිසන්දිට යනවා. කෙනෙක් මරුණාම වෙන්නෙත් ඒකයි. මේ රූප නිමිත්ත බලාගෙන අපි මේ සතහන හිතට අරගෙන මේ මගේ අම්මා මේ මගේ අප්පච්චි කියලා මේ නිමිත්තේ හිතට අරගෙන ඇත්ත නොපෙන්න මේ මගේ අම්මා මේ මගේ අප්පච්චි කියලා ඒක නිමිත්ත ඇත්ත කරගෙන නිමිත්තට තණ්හා කරලා ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරනවා. ආහාරයෙන් හැදුණු රූපය නැති වෙයි. නමුත් අම්මා අප්පච්චි කියලා අපි අර හදපු පුටුව නැති වුණා වගේ අම්මා අප්පච්චි කියලා අපි කතා කරපු හිතපු පහසතහන අපේ මනසේ නැති වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් නැවත ප්‍රතිසන්දියකට යනවා. මෙන්න මේක තමයි හැමදාම සසරේ ඉපදීමට තිබුණු හේතුව චක්‍රය. කෙනෙකුට පුළුවන් නම් එතකොට සමුදය සත්‍යයේදී අපිට ඔන්න ඔය විස්තරේ හමු වෙන්නට ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඔකේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා නිසා මේ පුටුව නැතර මනසේ තියෙන ස්වභාවය නිසා බාහිරේ එකතු කළ අපේ පුටුවක් හැදුවා. ඊට පස්සේ අපිට මේක කර්ම රැස් නොවෙන්න මොකද්ද කරන්න පුළුවන්? අපි තේරුම් ගන්න ඕනේ එක කාරණාවක් තියෙයි. මොකද්ද? අපි මනෝමයෙන් සිහි කරලා පහසතහනක් හදාගත්තා නම් මේක මනෝ සම්පස්සය නිසා හටගත් එකක්. මනෝ සම්පස්සයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන නෝන තියෙන්නත් ඕනේ. මේ නිසා අපි භෞතික මහා සතර මහා ධාතුවයි මේ රාසි කරන්නේ කියන අවබෝධය අපිට තියෙන්නත් ඕනේ. අපේ මනසේ තියෙන හැඩයට අනුව මහභූත ටිකයි අපි මේ රාසි කරන්නේ. රාසි කළා අපි යමක් දකිනවනම් අහනවනම් ඒ දකින අහන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. අපිට මනසෙන් උපදින දේ මනස තුලම හටගෙන නැති වෙන කමත්. එතකොට ඒ ආරම්භය භෞතිකයෙන් කරනකොට කරන දේ තුල එතන ආහාර ප්‍රත්‍යයෙන් පවතින අනාත්ම ස්වභාවයත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ඉතින් මම උපමා කළේ මේ මම කියන සත්ත්ව පුද්ගලෙක් කියන හැඟීම ඕගලන්ට ඇති වෙලා තියෙන මේ වස්තුවේදී පින්තුන් දකින්න ඕනේ මේ විදිහෙම නිමිත්තක් මරණාසන්න මොහොතේ එළඹ සිටින නිසා ඒ නිමිත්ත ඇත්ත කරගෙන ඒකට තිබුණු තණ්හාව නිසායි විඥානයේ රූපයකට දැසගෙන ආහාර ප්‍රත්‍ය මේ පිළිමයක් හදලා තියෙන්නේ කියලා දැක්කහම මේ රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ආහාර ප්‍රත්‍යයෙන් එකතු කරගත්ත රූප මිටියක් මේ තියෙන්නේ කියන අවබෝධයට ඇවිල්ලා මේ රූපේ මම මේ රූපේ මගේ මේ රූපේ මගේ ආත්මය කියන කෙලෙසියත් අතරින් අර අපි දැක්කනේ මනසේ තියෙන පොදු මනසේ තියෙන සතහනට අනුව බුරුතරිත එක්කරලියකින් හැදුව සතහන ඒ වගේ මනසේ තියෙන ගතියට අනුව බුරුත හරි තේක්ක හරි මේ ලීයකින් හදපු භාණ්ඩේ වගේ කනබුන ආහාරයෙන් හැදුණු භාණ්ඩේ මේ කියලා ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච රූපයක් හැටියට දකින්න මේක දැකලා මේ රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු එකක් කියලා දැකලා මේක මම මගේ ආත්මයයි කියන මානසික මට්ටමේ මිදෙන්න එහෙම මිදුනහම මේ රූපය අවුරුදු 50ක් හරි පුතු අවුරුදු 50ක් හරි 60ක් හරි තිබිලා නැති වෙනකොට නැවත මේ රූපය අරඹය යන්න නිමිති හිටින්නෙත් නැහැ. ඒ රූපය වගේම මේ රූපයත් අවුරුදු 50ක් හරි 60ක් හරි තිබිලා මේ රූපය දිරලා යයි. දිරලා යනකොට මම මගේ ආත්මය කියන කෙලෙස් නැති වුණොත් වෙන දේ මොකද්ද? ආහාරයෙන් හටගත්තු වස්තුව නිමිති හිටින විදිහට වැඳිර නැහැ කියන එකයි කියන්නේ. මේක මම මගේ ආත්මය කියන මානසික මට්ටම මිදුනොත් මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හැදුනේ කියන අවබෝධය ඇති කරගත්තොත් මේ රූපය ඒ විදිහටම අර අච්චු හිටින්නේ නැහැ මනසේ. ඒ කියන්නේ බැඳිලා පවතින්නේ නැහැ. කෙටියකින් ගත්තොත් අද පින්වතුන්ට කන්නාඩියක් ගාවට යන්න නැතුව තමන්ට තමන්ගේ මූණ සී කරගන්න පුළුවන්. ඔගොල්ලෝගේ මූණ සී කරගන්නවා කියන්නේ ඔය තියෙන මූණ සී වෙනවා කියලාද හිතන්නේ? නැහැ. ඔය මූණ විදිහටම හදාගත්ත මනෝමය මූණයි ඔය නැති තියෙන්නේ. ඒ ටික නැතෙනවා. ඒ ටික අතහැරෙනවා. ඔගලන්ට ඔගලන්ගේ මේ ශරීරයේ මේ අපේ මේ මූණ මේ ඉස්සරහ පැත්ත කියලා හිතන එකද මේ අපේ මූණ කියලා අද තේරෙනවා කියන එක කෙලෙසෙක් කියලා දන්නේ නැතුව ඇති. අපිට මේ අපේ මූණ මේ අපේ ඉස්සරහ කියලා තේරෙන එකත් කෙලෙසයක්. සිමු විතර්කයක්. ඔකට කියන චිත්තාන පරිවර්තන විතර්ක කියලා. එහෙමවත් ගතියක් එකින්ද බෑ. මේ රූපේ අන්තිමට ගත්තාම රූපේ ආරම්භය හිතට සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට ඒක සිහි කරන මනෝමය සිහි කළ විතරකයක් හැටියට එයාට දැනෙනා මිසක මේ භෞතික වස්තුව සිහි කරෝ යන හැඟීම නැහැ, දැනීම නැහැ, මෝඩකම නැහැ. සිහි කරන්න පුළුවන්. එතකොට මේ රූපය අර පුටුවක් හදන්න කැලි ටික හැදුවා වගේ ආහාර ප්‍රත්‍යයෙන් ඒ ස්කන්ධ ටික පංචකෙම ආහාර ප්‍රත්‍යයෙන් කියලා දැකලා ඒක හැදුවේ ඒ විදිහම අච්චුවකෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන මානසික අච්චුවකෙන් කියලා දැකලා මේ ස්කන්ධ ටික මම මගේ කියන හැඟීම අතහැරගත්තොත් මේ ස්කන්ධ ටික තියදී නැවත ස්කන්ධ ටික හැදෙන කෙලෙස අතහැරෙනවා. ඒ කියන්නේ තමන් කියන එක සිහි කරගන්නවා කියන මට්ටම හිතින් ඒකයි මාන්නේ නැහැ කියලා කියන්නේ මම කියලා මයින්ඩ් එකක් නැහැ. අද පින්වතුන්ට මයින්ඩ් පුළුවන්. ඕනම දෙයක් බාහිර කිසිම දෙයක් නැතත් භෞතික අවකාශයක හිටියත් තමන්ගේ රූපෙට තමන්ට බැන්නේ නැහැ කි. රූපේ ඕනෙත් නැහැ හිතේ තියෙන ওই ගතියට බැන්නේ නැහැ කි. මේ මම කියන හැඟීම තියෙයි. යම් වෙලාවක කෙනෙකුට මාන්නේ නැහැ කියන්නේ මනින්ද බෑ. මේ මමයි කියලා සිහි කරන්න බෑ. බැරි වෙන තැනකට යනකම් එන්න ඕනේ. එතකොට ඒ ගතිය එන්නේ නැහැ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් අතගත්ත කියලා දැක්කොත් ඒක දකින්ද ක්‍රමයක් උපමාවක් තමයි මම අර භෞතික පුටුවක් හදන විදිහට දෙන්නේ. අන්න ඒ විදිහට කළොත් පුබ්බන්ති ඥානය හම්බ වෙනවා පෙර මෙහෙම තිබෙන නිසායි අද පෙර හැදුන හැටි සිහි කළා අද මේ ස්කන්ධ ටික මම මගේ ආත්මය කියන හැඟීමෙන් අපිට මිදෙන්න පුළුවන් නම් ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික පවතිනවා කියන එක දැකලා මම මගේ කියන එකෙන් මිදෙන්න පුළුවන් වුණොත් අනාගතයට වෙන්නේ නැහැ කියන උත්තරය එනවා. පුබ්බන් තපරන්ති ඥාන එනවා. පටිච්ච සම්පදාය ධර්මයක් එහෙනම් මේ තියෙන්නේ. ඊටපස්සේ වර්තමානයේදී උත්තරයක් එනවා මාර්ගය කියලා මොකද්ද? ඉති රූපං ඉති රූපස සමුදය. මේ රූපය හොඳට රූපය බලනවා. මේ කනබුන ආහාර නිසා රූපය ඇති වෙනවා, ආහාර නැති වෙන රූපය නැති වෙනවා කියලා වර්තමාන ආහාර ප්‍රත්‍යයෙන් රූපය ගැන බලنده විතරයි ඉතුරු වෙන්නේ. වේදනා සංඥා චේතනා ඒව හඳුන ගන්නවා, ස්පර්ශ ආහාරයෙන් හට ගන්නවා, ස්පර්ශ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න විතරයි තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, රූප දැන ගන්නවා, සද්ද දැන ගන්නවා, ගන්ධ දැන ගන්නවා කියලා දැන ගැනීමක් වෙනවා නම් නාම රූප නිසා මේ දැන ගැනීම වෙනවා, නාම රූප නිරුද්ධ වෙනකොට දැන ගැනීම නිරුද්ධ වෙනවා කියලා ආහාර ප්‍රත්‍යයෙන් ඒ විඥාන ස්කන්ධයක් දකිනවා. රූප දකින්නේ මමවත්, වේදනාව විඳින්නේ මමවත්, රූප හඳුනන රූපය මමවත්, රූපය විඳින්නේ මමවත්, රූපය හඳුනන්නේ මමවත්, රූපය කල්පනා කරන්නේ මමවත්, දැනගන්නේ මමවත් නෙමෙයි. ඒකිටම හේතු ප්‍රත්‍යය කියන නුවණ තියෙනවා. නුවණ ආවි වෙන මොකුත් නිසා නෙමෙයි. එයා දැක්ක හිතේ තිබුණු සතහනට අනුව බාහිර රාශි කරපු නීදඳු ටිකයි පුටුව කියලා. ඒ වගේ මනසෙ තිබුණ අවිද්‍යා කර්ම කියන ගතියට රාශි කරපු ආහාරයෙන් හැදුණු රූප මිටිය මිසක මේ රූපේ මම නෙමෙයි කියන කියා දන්න නිසායි, එයා දකින්න නිසායි මේ ස්කන්ධ ටික මේ රූපය මම මගේ නෙවෙන්නේ. ඒබඳු රූප ගැටීම නිසා හටගන්න ස්පර්ශයක් තියෙනම්, ඒ නාම රූප නිසා හටගන්න විඥානයක් තියෙනම් ඒ ටික දෙන්නේ අර ආහාර ප්‍රත්‍යයටමයි. ඒ ආහාරයෙන් හැදුණු රූප ගැටීම නිසා ඇහත් රූප ගැටීම නිසා උපන්න හිතක් තියෙනම්, ඒ ස්පර්ශයෙන් හටගත්ත නාම ධර්ම ටිකක් තියෙනම් මේ ස්කන්ධ පංචකයම එක පොකුරට තියෙන්නේ. රූපේ ගතිය යම් බදුද නාම ධර්මගේ ගතියත් ඒ බඳු යන ගණයට යනවා. මේ විදිහට දැකපු හිඳයි එයා මේ ටික මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන හැඟීමකට අවබෝධයකට එන්නේ. අන්න එහෙම ආවහම ඉතුරු ටික මේ ස්කන්ධ ටික තියෙද්දි නැවත රූපය හදන අර මනින ගතිය අතහැරෙනවා මනසෙන්. අර අච්චුව මනසේ තියෙන එක අතහැරෙනවා. එහෙම වුණාම මේ රූපේ ආයසන්තතියක් තියෙනම්, මේ ස්කන්ධයේ ආයසන්තතියක් තියෙනම් අපි කියන්නේ මානවයන්ගේ ආයුෂ අවුරුදු 100යි 130යි 70යි කියලා. ඒ වගේ ඒක තමයි ආයුෂ. ඒ ආයුෂන්තතිය තියෙනකොට, ආයුෂ ඉවර වෙනකොට ඒ ආහාර නිරෝධේ මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. කලමයි නැවත ස්කන්ධය ඇති කරන හේතුව නැති වෙලා තියෙන්නේ. එතකොට පහනක් නෙවෙනවා වගේ නෙවෙනවා. කලින් අච්චුවකට හදපු පුටුව නැවත ඒ අච්චුව මකල පුටුව විතරක් තිබුණා. ඒ පුටුව අදිරුවාම පුටු ඉවරයි. ඉතින් අන්න ඒ වගේ මේ පුබ්බන්ත ඥානං අපරන්ත ඥානං පුබ්බන්ත අපරන්ත ඥානං පටිච්චසමුප්පාද ධම්මේ ඥානං කියනකොට ඔන්නෝ වගේ අවබෝධයක් එන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අරභය කියන කාරණාවත් මෙතෙන්දි මම මතක් කරනවා. එහෙම දන්න, එහෙම දැකපු කෙනාටයි වර්තමානයේ උද්‍ය විඥානේ අයිති. කනබුන ආහාර නිසා රූපය ඇති වෙනවා, ස්පර්ශය නිසා වේදනා සංඥා චේතන ඇති වෙනවා, නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා වර්තමාන ස්කන්ධත් ස්කන්ධයන්ගේ උදේවැයත් බලන්ට ඕනේ මාර්ගයට, මාර්ගේ වඩන්ද ඒකට උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕනේ. දුක්ඛ ඥානේ තියෙන්න ඕනේ, දුක්ඛ සමුදය ඥානය පුබ්බන්තේ අපරන්තේ, පුබ්බන්ත අපරන්තේ හරහා ඇවිල්ලා තියෙන්න ඕනේ. දුක්ඛ නිරෝධේ ඥානය තියෙන්න ඕනේ, පුබ්බන්ත ඥානේ, අපරන්ත ඥානේ, පුබ්බන්ත අපරන්ත ඥානේ හරහා. එහෙම ඒ නුවණ ඇති වෙච්ච, ඇති කරගත්ත කෙනා සුදුසුයි වර්තමානයක ස්කන්ධයන්ගේ උදේවැය දක්වමින් මාර්ගේ වඩන්න. ඒ ඥාන දර්ශනය සඳහා මේ සම්මා දිට්ඨිය ස්කන්ධ විදේ දැකීමට අවශ්‍ය මානසික පරිසරය හදාගන්න තමයි, නීවරණ ධර්ම දුරු කරගන්න තමයි සමතකමට හනක් තියෙන්නේ. ඒ චිත්ත සමතේ චිත්ත ඒකාග්‍රතාවේ ඇති කරගන්න තමයි කාය වචන දෙක සංවර කරගන්න සීලය තියෙන්නේ. සීලයක පිහිටලා සමතකම තහනකින් හිත වඩන්නේ ස්කන්ධයන්ගේ උදේවේ බලන්න. ස්කන්ධයන්ගේ උදේවේ බලන කෙනා සෝවාන් වෙනවා. සෝවාන් වෙන කෙනා ස්කන්ධයන්ගේ උදේවේ බලන සකදාගාම වෙනවා. එයා ස්කන්ධයන්ගේ උදේවේ බලන අනාගාම වෙනවා. එයා ස්කන්ධයන්ගේ උදේවේ බලන රහත් වෙනවා. එයා රහතන් වහන්සේට මත්යකට යුක්තක් නැ ඒ ස්කන්ධයන්ගේ උදේවේ බලන දික්ක ධම්මසුඛ වේරණ බිනිසපෝතන. සංයුත්නිකයි සීල සූත්‍රය කියවන්න. ඒකට හේතුව වෙන මුකුත්ින්ද නෙමෙයි. හැබැයි හැමෝටම ඕකයි කියන්නේ. දුක දන්නේ නැති, දුක්ඛ සමුදය දන්නේ නැති, දුක්ඛ නිරෝධය දන්නේ නැති, පුබ්බන්ති ඥානෙ නැති, අපරන්ති ඥානෙ නැති, පුබ්බන්ත අපරන්ති ඥානෙ නැති, පටිච්චසමුප්පාද ධම්මේස ඥානෙ නැති කෙනා මේක කළාට ඒක දෙයට සමතයක් මිසක ලෝකෝත්තර ඥාන දර්ශනයක් වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරනවා. මොකද මාර්ගය කියන එක එන්න නිරෝධය දකපු කෙනෙක් වෙන්න ඕනේ. නිරෝධය දකින්න සමුදය දුරු කළ කෙනෙක් වෙන්න ඕනේ. සමුදය දුරු කරන් දුක පිටින් දැක්ක කෙනෙක් වෙන්න ඕනේ. උදාහරණයක් මෙතෙන්ට ආපු කෙනෙකුට මිසක මෙතනින් පටන් ගන්න මාර්ගයෙන් පටන් ගන්න බෑ. එතකොට දුක දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරන්න මෙහෙමයි කියලා දැකලා එහෙනම් මේ නිරෝධය සාක්ෂාත් කරන්න කටයුත්ත මේකයි කියන උත්තරය එනවා. ඔන්න ඔය විදිහට චතුරාර්ය අපි යෝනිසෝ මනසිකාරය ප්‍රගත්තුත් ඒ කාන්තේ මේ සසර දුක ගෙවා ගන්න පුළුවන්මයි. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කිව්වට අපි අද වචනෙට දන්නවනේ ජාති දුක්ඛ ජරාපි දුක්ඛ වියරි දුක්ඛ සංකීර්ණ පංච උපාදානකන්ද දුක්ඛ වුණ දුක. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකලෝ දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඔය චෙටි වචන ටිකක් ඕක ඇතුළත පුරවන්න ඔය වගේ ලොකු විස්තරයක් තියෙනවා කියන කාරණාවත් මුලින් මතක් කරනවා මම. ඉතින් මෙන්න මේ විස්තරය යම් මට්ටමක පිරවීමක් තමයි මම කළා තින්නේ. මෙන්න මේ විදිහේ විස්තරේ අඳුකම නිසා ඔය වචනේ හතර ගැන දැනගත්තට ආශ්‍රව ධර්ම දෙවෙන්නේ නැත්තේ. නැත්තම් මේ බණහන රටේ මන කියන රටේ ඇයි මේකේ ප්‍රතිඵල නැත්තේ කියන කාරණාවක් තියෙන්නට ඕනේ. නමුත් මේ බණහන රටේ බණ කියන රටේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙන්න මේ වගේ තව ඌණයක් තියෙනවා මේක ඇතුලේ පුරවන්නට පිරෙන්නට. මෙහෙම සිද්ධියක් තියෙනවා කියන එක ගැන අවබෝධයක් නැහැ. මේ අවබෝධය ඇති කරගෙන ක්‍රමානුකූලව කළොත් අනිවාර්යයෙන්ම මේ දුක නිවෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දුක නොනිමුනොත් තමයි පුදුමයි කියන කාරණාවත් මෙතනින් මතක් කරනවා. මොකද එච්චරට සහේතුක සිද්ධාන්තයක් ඕනම කෙනෙකුට නුවණින් විමසලා බලන්න පුළුවන්. ජීවිතයට ගලපලා බලන්න අපහසු නම් මම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එකට මට තේරෙන විදිහට අනුමානට මම දුන්න උපමාවක් මං කළ උපමාවක් තියෙනවා. දැන් ඒක ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් හොඳට මෙනෙහි කරන්න. උපමෙයියට යන්න ඉස්සෙල්ලා උපමාව හොඳට දක්ෂ වෙන්න. උපමාව දක්ෂ වෙලා අපේ ජීවිතයත් නිබඳුයි නේද කියලා දැන් මේ ජීවිතය තේක්කෙන් බුරුතෙන් හැදුණු ලීයට උපමා කරලා ගත්තාම ඔගලන්ට ජීවිතේ බොහෝම වටිනා අවබෝධයක් ලැබෙයි කියලා මම මතක් කරනවා. මේ ටික තමයි මගේ ඉස්සෙල්ලා දේශනාවේ අඩු ටික මම කිතිය මතක් කළේ. දැන් මේ පිටුතට අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්න ගැටලු නැතිනම් අපි ඉතින් අවසන් කරමු.
අද අවසරයි හාමුදුරනි. හාමුදුරනි යම් අරමුණක් යම් නිමිත්තක් අපිට ඉදිරියේදී ලැබෙන දකින අපිට ගැටෙන වෙලාවකදී අපේ සිහිය මේ ඔබ වහන්සේ විස්තර කරපු කෝණියෝසේ මේ යොමු කරන හැටි ගැන පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙනවා නම් සියවි ලෝකේ ජීවත් වෙනකොට අපිට අරමුණක් මුණ ගැසෙන වෙලාවකදී සිහිය සහ නුවණ ඒ අරබය යොදලා මේ විදිහට හිත පවත්වා ගන්න කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරගන්න.
ඔව්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම දැන් මෙතෙන්දි මතක් කළේ ඇත්තටම ගැඹුරු දර්ශනයක්. කිනුතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් සෝවාන් සකදාගාමි හෝ කුමන විදිහකේ මාර්ගඵල ලබන්න හේතු සම්පත් තියන අය බලලා සමහර විට කෙනෙක් වෙනින් යදුම් ගානක් වඩිනවා. මොකද ඒකට හේතුව ඉන්ද්‍රිය හොඳට මොහුකල මනසක් තියෙන්නට ඕනේ, කෙනෙක් වෙන්නට ඕනේ. හැමෝටම මේක වෘත්ති දෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ මූණ බලලා ධර්ම දේශනා කරනවා නෙවෙයි. ඈ බුදුරජාන් වහන්සේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් මේ කරුණාව දක්වනවා නෙමෙයි. නමුත් ග්‍රහණය කරන්න බැරි කෙනෙකුට බැරි දෙයක් දීලා පලක් නැහැ. එයාට දෙන්න ඕනේ පුළුවන් මට්ටමක්. නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයා නොසලකා හරින්නත් හොඳ නැහැ. ඒ වගේ එක්කෙනෙක් වෙනුවෙන් බොහෝ දුර වඩිනවා කියන කාරණාවක් තියෙනවා. ඒ වගේ මම මේ කතා කරලා ඇත්තටම දකින්න දර්ශනයක් ගැන, කෙරවලක් ගැන. ඔතන ඔතෙන්ට එන්න හැමෝටම එකපාරට බෑ. අපි බොහෝ විටකම තිමුතුන් දිහි සම්බාධ සහිතයි. එතකොට ඒ වගේම දරු මල්ලංග කටයුතු තියෙනවා, රැක ආරක්ෂාවල යෙදෙන අය. ඒ වගේම ඉතාමත් තියුරු කිවුණු සිහිය සහ නුවණක් අවශ්‍යයි මේ දර්ශනයට. එතකොට ඒක අද මේ මට්ටමට ගන්න බෑ. ඒ නිසා මේකට තියෙන අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. පහරාද සූත්‍රයේ පෙන්වන විදිහට මොහොත අනුක්‍රමෙන් ගැඹුරු වෙලා තියෙනවා වගේ ධර්මයක් අනුක්‍රමෙන්. ඒ මම මතක් කළ තැනට කියන ලෝකෝත්තර ඥාන දර්ශනය. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. හැබැයි ওই වගේ තැනක් ඉන්ද්‍රියන්ට හම්බ වෙනකොටම මූණ දීලා දකිනවා කියන කාරණාව මේ මට්ටමේදී අපිට අපහසුයි. ඒ නිසා මේකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියන කොටස. පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය සඳහා මනස මුහුකුරවන ප්‍රතිපදාවක්. සිහිනුවන අනුක්‍රමයෙන් වැඩෙන, ඉන්ද්‍රිය වැඩෙන ප්‍රතිපදාවක්. එතනදී අපි මේ වගේ ගැඹුරු දර්ශනය දැන් ඉගෙන ගත්තත් අහගත්තත් මේ දර්ශනයම හිත හිතා ඉන්නේ නැහැ, හිත හිතා හිතියට පළකුත් නැහැ. මේ කාරණාව දැනගන්නවා, ස්කන්ධයන්ගේ උදේවය බලන්ඩයි තියෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ අපි එතනදී උපාය කොට යුතුයි. උපාය තමයි මොකද්ද? අපිට ඔරොත්තු දෙන මට්ටමේ මතුමතුයේ සිහිනුවන වැඩෙන කෙලවර දක්වා තාම නොගියත මතුමතුයේ සිහිනුවන වැඩෙන අද අපිට කරගෙන යන්න පුළුවන් මට්ටමකින් පටන් ගන්නවා. මොහොත ගැඹුරු වුණාට මොහොතට බහින්ද පටන් ගන්න අපි මුද නැද්දන්නේ කකුල විලඹුවත් එමින් නැති තැන ඉඳලා. ඒ නිසා අපි ක්‍රම උපායක් සකස් කරගන්නවා. මම ඔතෙන්දී ලෝකෙට කියන කාරණාවක් තියෙනවා. බෙහෙවින්ම අවස්ථා තුනක් ගැන, මෙන්න මේ අවස්ථා තුන ගැන මේ පරීක්ෂාකාරී වෙන්න කියලා. එතකොට ඒකෙදි පළවෙනි කාරණාව තමයි මම මතක් කරන්නේ, පුළුවන් තරම් අපි අර ආනාපාන සති කමටහන වඩන්න සිහිය තබා ගන්නවානේ. තොල් දෙක ගාව හෝ නාසය ගාව ඔකට කියන්නේ අපි සති නිමිත්තේ සිත පිහිටුව ගන්නවා කියලා. මෙන්න මේ සති නිමිත්තේ සිත පිහිටුවාගෙන වැඩ කටයුතු කරන්න යන්නෙන්ද හැම වෙලාවකම උත්සාහවත් වෙන්න. ඒක අතහැරෙනවා, ආපහු උත්සාහවත් වෙනවා, ආයෙත් අතහැරෙනවා, ආයෙත් උත්සාහවත් වෙනවා. මේ වගේ සති නිමිත්ත හුරු කරන එක එකක්. ඊගාව එක තමයි මතක් කරන එක. මම හැම වෙලාවකම නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටවගෙන කටයුතු කරන්න කියන එක. නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටවගෙන කටයුතු කරන්න කියලා කිව්වේ පින්වත්තුන්ගේ මනසේ රාග, ද්වේෂ, මෝහ විතරකයක් එන්න කලින් තමන් ඉදිරිපත් වෙලා හැම වෙලාවෙම කුසල විතරකයක කාමයේ ඇසුරු නොවෙන, නෙක්ඛම්මේ ඇසුරු වෙන කුසල විතරකයක් ඇතුළතින් මොමුණ මොමුණ ඉන්න වැඩ කටයුතු කරද්දී වාහනයක යද්දී ඇතුළතින් හිත හිතා ඉන්න හුරු කරනවා. මේක බොහෝම වටිනා සිද්ධියක්. රාගාදී විතරකයක් ආවහම නැති කරන එක පහසු නෑ, අපහසුයි. නැති කෙරුවොත් වෙහෙසයි. දේශ විතරකයක් ආවහම නැති කරන එක පහසු නෑ, අපහසුයි. නැති කෙරුවොත් වෙහෙසයි. මොහ විතරකයක් ආවහම නැති කරන එක පහසු නෑ, අපහසුයි. නැති කෙරුවොත් වෙහෙසයි. එතකොට මෙතනදී ඒබඳු විතරකයකට අපේ මනස ඉඩ තියෙන හින්දා ඒව එන්නේ. ඒබඳු විතරකයකට එන්නේ ඉඩ තියෙන්නේ කාමනිස්සිත වස්තු හරහා ගැටිච්ච මනසට. කාමනිස්සිත විතරක හරහා ගැටිච්ච මනසට. ඒ නිසා කාම විතරක වලට එන්න කලින් කුසල විතරකයක ඉන්න එකයි මම නික්කම්ම දාතු හිත පිහිටුවාගෙන කටයුතු කරන්න කියන එක මතක් කරගන්න. ප්‍රමාවක් කළොත් වෙන මොකුත් නැමේ. ගොඩාක් දේපා. සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සූපතිත්ව සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සූපතිත්ව කියලා හැම වෙලාවෙම හිත ඇතුලේ මුමුණු මුමුණ ඉන්න හුරෙන්ද කාලයක් කළා බලන්න මොකද වෙන්නේ කියලා. මේ සම්පූර්ණ තමන්ගේ ජීවිතයේ දැවෙන පිච්චෙන විතරක ඉදීම නතර වෙනවා. එතකොට රාග දේශ මොහ අරමුණු ඉදීම නතර වෙනවා. එතකොට හිතේ හිතේ කතා කරන දුවන ගතිය නතර වෙනවා. ඕවා නතර වෙලා තමන්ගේ මනසේ සැබෑවටම වෙනසක් TypeError. එතකොට මේ වෙනස ඕගලගේ ජීවිතයට පුදුමාකාර සැහැල්ලුවකුත් ලබා දෙයි. එතකොට මේ විදිහට අකුසල විතරක එන්න කලින් කුසල විතරකයක් තුල මනස තබාගෙන ඉන්නවා කියන එකට තමයි මං කියන්නේ නෙක්කම ධාතුවේ හිත පිහිටවාගෙන ඉන්නවා. දෙක. තුන්වෙනි කාරණාව තමයි ඊගාට මම මතක් කරන දේ තමයි සවිඥානික වස්තු. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල හැඟීමක් ඇති වෙන අරමුණු තියෙනවනේ. මේ තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්. තමන් ඇසුරු කරන දුව දරුව ඥාති හිතේසින් වෙන්න පුළුවන්. කවදාවත් දැක්ක ඇසුරු නොකලත් සත්ත්ව පුද්ගල භාවයේත දැනෙන අරමුණු විදර්ශනා කරන්න නාම රූප වශයෙන්. ඒකුවේ ඒකෙදි අර අවිද්‍යා කර්ම තණ්හා ඒ විදිහට ඒව ඔක්කොම ඕන්නේ. අපි කියමු තමන්ට තේරෙන මට්ටමට හිතට පිළිගන්න පුළුවන් මට්ටමට දැනට තමන්ගේ හිතින් යම් දහමක් මෙනෙහි කරනකොට හිතින් දහම් කරනක යෝජනා කරනකොට තමන්ගේ හිතටම තමන්ට පිළිගන්න පුළුවන් මට්ටමක. මොකද මම එහෙම කිව්වේ දැන් මේ ජනුත් රූප කලාප බිඳි බිඳි යනවා කියලා මම කිව්වොත් ඔගොල්ලෝ දන්නේ අනුමානට දන්නේ නමුත් හිතේ සැසඳෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. පිළිගන්න අමාරුයි. යෙදෙන්නේ නැහැ. ඒක දැසගෙන තියන්නේ. එතකොට ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් හිත පිළිගන්නේ නැහැ. හිත සැසඳෙන්නේ නැහැ. ඒ හින්දා ඒ වගේ නෙමෙයි හිත පිළිගන්න මට්ටම. ඒ කියන්නේ කලු මට්ටමෙන් මෙනෙහි කරන්න කියලා නාම රූප. කලු මට්ටමේ කියන්නේ හොඳට ඒ සත්පුද්ගල භාවයට හම්බෙන අරමුණු වලදී රූපය ගැන බලනවා. කේස් ලොම් නිය දත් අම්මස් එතනදී එහෙම මෙනෙහි කරද්දී පුද්ගල භාවයේ ඇඳෙන්නේ නැති විදිහට ඒ කියන්නේ කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් බිම තියෙන කෙස් ටිකක් දිහා ඕගොල්ලෝ බැලුවොත් කෙස් කියන හැඟීම ඕගොල්ලන්ට තේරෙයි. නමුත් පුද්ගලයක් හෝ සත්‍යයක් කියන හැඟීමක් හිතට දැනෙයිද කියලා බලන්න නෑ. රෝම කූප ටිකක් නියපොතු ටිකක් හන්තරල්ලක් මස් කැල්ලක් තිබුණොත් ඒ ද්‍රව්‍ය පෙනේ. නමුත් පුද්ගලයක් කියන හැඟීම එන්නේ අන්නේ නොයන විදිහට මේ රූපේ කෙස් ලොම් නිය දත් අම්මස් නහර කියලා ඉතාමත් වේගිනුත් නෙමෙයි ඉතාමත් මිනුත් නෙමෙයි හොඳට බලන්න. බලලා කනබුන ආහාරය නිසා නේද මේ රූපේ හැදිලා තින්නේ කියලා හොඳට බලන්න. ඒක බලලා නිබඳු කොටස් වලින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ අසුරු කරගෙන ගොඩක් විස්තර වුණේ ප්‍රතිසන්දි වශයෙන් පෙන්නේ සිත පවතිනවා නේද? ඒ සිත නිසා නේද කනබුන ආහාරයෙන් හැදුණු අචේතනික මේ කැලේ ටික සවිඥානික වෙලා තියෙන හැඟුම් දැනෙන ස්වභාවයටපත් වෙලා තියෙන්නේ කියලා හොඳට හිතන්න. මේ කය අසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ? කය අසුරු කරගෙන පවතින හිතෙන් නේද සද්ද අහන්නේ, ගඳ සුවඳ බලන්නේ, රස විඳින්නේ කියලා කය අසුරු කරගෙන පවතින සිතෙන් කරන වැඩ ටික හොඳට සම්මර්ෂණය කරන්න. ඒක ඔගලන්ට හිතට මේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. තමන්ටම තමන්ට තර්ක කරන්න පුළුවන්. ඇත්තටම ඇයි මලමිනියකට පෙනෙන්නේ නැත්තේ? ඇයි මලමිනිය කියන එකකට ඇහෙන්නේ නැත්තේ? ඇයි මලමිනියකට ගඳ සුවඳ දැනෙන්නේ නැත්තේ? හිත නැති නිසා. එහෙනම් හිත තියෙනකොටයි හිතට නේද මේක තේරෙනවා කියන එක තේරෙන්නේ. මොකද ඒ රූපෙට තේරෙනවා නම් මලමිනියට තේරෙන්න ඕනේ. මලමිනියට තේරෙන්නේ නැත්තම් එහෙනම් මේ හැම අරමුණක්ම චිත්ත මට්ටමක නේද තියෙන්නේ. අපි පෙනෙනවා ඇහෙනවා කියන කාරණාව කය ඇසුරු කරගෙන පවතින සිතෙන් ගන්න අරමුණු නේද කියලා පෙනෙන ඇහෙන දේ කයට බඳින්නේ නැතුව කය සහිත කෙනෙක් දකිනවා කය සහිත කෙනෙක් මේව අහනවා කියලා මේ ගැට ගහන්න නැතුව බැඳෙන්න තියන්න නැතුව කය ඇසුරු කරගෙන පවතින හිතෙන් දැකීමෙන් දැනීම ආදී ක්‍රියා කරන හැටි ඒ දැකීම ඇහිම් ක්‍රියා කරන සිතට කය නවාතනක් දීලා තියනවා විතරයි නේද කියන කාරණාව දකින්න. සිත වැඩ දෙකක් කළා තියනවා. කය ඇසුරු කරගෙන පවතින සිතෙන් රූප දැකීම් සද්ද ඇහිම් ආදී ක්‍රියාදාමයන් ටිකක් කළා තියනවා. කය විනාශ වෙන්න නොදී කය පවත්වන ටිකක් කළා තියනවා. කය කියන එක කය පවත්වන එකක් කළා තියනවා. කය කියන එක දැකීමෙන් දැනීම ආදී ඒ ක්‍රියාදාමයන් කරන සිතට නවතන් දීලා තියනවා කියන එකත් කළා තියෙනවා. කය කයේ වැඩ කරමින් සිතට උපකාර කළා, සිත සිතේ වැඩ කරමින් කයට උපකාර කළා. මෙන්න මේ විදිහට ඔය මම කියපු විස්තර ඔක්කොම නැති වුණාට කමක් නැහැ. නමුත් අපි පුද්ගලික සත්‍යයක් කියලා හිතෙන තැනක ඇත්තටම තියෙන්නේ නාම රූප දෙකක් කියන කාරණාව දකින්ද මොනවා හරි කරුණකදී අපිට ප්‍රශ්නාර්ථයක් එන්න ඕනේ. මම කතා කරන පුද්ගලයා, මම කියන පුද්ගලයා රූපෙද නැත්නම් නාමෙද? හෝ එතන තියෙන රූපේ කියන්නේ මෙහෙම මෙහෙම කොටස් ටිකක් එක හැදිලා තියෙන්නේ ආහාරේ. එතන තියෙන නාම ධර්ම ටික දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන ක්‍රියාදාමයක් කරමින් ඉපද නිරුද්ධ වෙන කය ඇසුරු කරගෙන පවතින සිත. එතකොට මම දරුවා කියලා කියන්නේ, සහෝදරය කියලා කියන්නේ, කනබුන ආහාරයෙන් හැදුණු මෙබඳු කොටස් ටිකක් තියෙන මේ රූපෙටද? එහෙම නැත්නම් ඔය කය ඇසුරු කරගෙන අවස්ථාවට දැකීම නැහි මාදී ක්‍රියාදාමයක් කරන සිතටද? පුද්ගලය කියලා කයද පනවන්නේ සිතද පනවන්නේ? තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔය විදිහට විමසන නුවණකින් මේ කමටහන ඕගොල්ලන්ට සමාජය තුලදී දකින හැමතැනකදීම කරන්න පුළුවන්. කරන්න. එතකොට මෙන්න මේ අවස්ථා තුන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. සත්‍ය නිමිත්ත හිත පිහිටුවා ගන්නවා කියන එකයි රාග දේශ මොහ විතර්කයන්ට කලින් කුසල විතර්කයක් සිහිපත් කරගෙන කුසල විතර්කයක් උපද්දලා නික්කම් ධාතුවේ හිත පිහිටුවාගෙන ඉන්නවා කියන එකයි සත්පුද්ගල භාවයට හම්බෙන සවිඥානික වස්තුන්ගේ නාම රූප ආදී බලනවා. ඒකදී මිනිස්සුම වෙන්න ඕනේ නැහැ. තිරසංගත සතාද ඉඳලා. අසුනකෙක් වෙන්න පුළුවන්, ගවයෙක් වෙන්න පුළුවන්, අලියෙක් වෙන්න පුළුවන්, ඇතෙක් අස්සෙක් වෙන්න පුළුවන්. ඔගලන්ට සත්පුද්ගල භාවයට හිතෙන හැම අරමුණක්. එතකොට පුංචි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම යම්තාක් මතක් කරන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්. හැම අරමුණක්ම සත්පුද්ගල භාවය. ඊට මෙහා අචේතනික වස්තුන් අරබය ඕගලන්ගේ හිතේ දැඳිලා තියෙන තණ්හාව වයින් කරන්ඩ අමුතුවෙන් හදන්න ඕන මේ ටික කරන්ඩ මේ ටික කරනකොට සති නිමිත්තෙන් හිත පිහිටුවා ගත්තාම ඒකෙන් ඕගලන්ගේ සමතේ වැඩ ටික කරනවා. ඊට පස්සේ මේ නෙක්කම දහති හිත පිහිටවාගෙන ඉන්න ටිකනොත් සමතය කෘත්‍ය කරනවා. ඊට පස්සේ මේ නාම රූප ටික බලන එක විදර්ශනාය කෘත්‍ය කරනවා. උවමනාවෙම මේ කාලෙදී සීලයක පිහිටිය යුතුයි. සීලයක පිහිටලා ඒකදී ගොඩාක් අලු මත්මේ සීලයක් වුණා පන්සිල් හරි තිබුණාම ඇති. හැබැයි පන්සිල් නම් පන්සිල්ම තමයි. ඒ සීලේ ඇත්තටම පන්සිල් කියන එක හොඳටම ප්‍රමාණවත් නිවන් දකින්න පන්සිල් වල තියෙන ශක්තිය මෙන්න මෙච්චරයි කියලා දන්න හැබැයි පන්සිල් රකින්නවා. ඒකේ මම මතක් කළේ සිල් පදේ කැඩෙන්න තියෙන අවස්ථාව එනකන් හැබැයි සිල් කැඩෙන්න අවස්ථාව වෙනකොට කැඩෙනවා කියන දැනකින් නෙමෙයි. ඒකේ අපි කියන්නේ හොරකම් කරන්නේ නැහැ කියන්නේ. හොරකම් කරන්නේ නැහැ කියලා සිල්පදේ දැන් හැමදාම රකිනවා. හැබැයි හොරකම් කරන්ද මොන විදියකට හරි ගොනුවිල වටපිටාවේ ජීවිතය යාට උරුම වෙන්න ලං වෙන අවස්ථාවක් එනවා. එදාට කරනවා නම් එයා සිල්පදේ වැක්ක කෙනෙක් නෙවෙයි. මේ සීලේ හැමදාම ඕගොල්ලන්ට පන්සිල්වලත් සරල මට්ටම කම්බෙන්න රළු මට්ටම් ඕගොල්ලන්ම පරීක්ෂා කරන රළු මට්ටම්ම ලැබෙනවා. ඒ කියන්නේ අපි කියමු හොරකම් නොකරනවා කියන සිල්පදේ රකින්න ගිය කෙනා මුලදී අපහසුයක් නැහැ. ඔහොම ගිහිල්ලා කාලයක් යනකොට ඕගොල්ලන්ට අපි නිකමට කියමු සමාජයටම උපමාවක්. ගෙදර තමන්ට රස්සාවක් නැති වෙලා කරපු රස්සාවක් නැති වෙලා වෙන වැඩකුත් නැහැ. කුලි වැඩක්වත් නැහැ. මුකුත් නැහැ. එතකොට ළමයි ඉස්කෝලේ යන්න ඕනේ. ළමයි ගෙදර කණ්ඩායම් හාල් බඩු ටිකක්වත් නැහැ. බඩගින්නේ දැන් වේල් ගානක් කාලා නැහැ. උපමාවක් කියන්නේ. ඔහොම ඉඳලා අල්ලපු ගෙදරකට නැත්නම් යාළුවෝ ගෙදර යනවා. යාළු කිසි කෙනෙක් පේන්නේ නැහැ. ඉස්සරහ තියෙනවා සල්ලි පිටියක්. තමන්ගේ ගෙදර දරුවෝ මෙච්චර ප්‍රශ්න මෙච්චර බඩගින්නේ රස්සාවක් නැ මේ තරම් මෙහාටත් මහා පීඩනයක් මෙච්චර දැන් මේ කිසි කෙනෙක් නැ අයිතිකාරයෙකුත් නැ හැබැයි ගෙදර අයිතිකාරයා ඉන්නවා කියලා හොඳට දන්නවා එයාට අමතකල වෙන්නේ ඉස්සරහනේ තුඩ ගිහිල්ලා ඒ තියෙද්දිත් තමන්ට දරුවෝ වෙනුවෙන්වත් අර කිසිම දෙයක් වෙනුවෙන්වත් අරක නොගෙන ඉන්න පුළුවන් හයියක් තියෙනත් ඇසිල් රකින කෙනෙක් ඒ වගේ මේ සීලේ යනකොට ওই වගේ තමන්ව පරීක්ෂා කරන්න ওই මට්ටමටම එන අවස්ථා තියෙනවා. මම ඔය උපමා වාක්‍ය ওই විදිහට නෙවෙයි. නමුත් ওই හැම සිල්පදයකටම එනවා. ඒක පන්සිල් රකින්නවා කියනකොට එයාගේ හිතේ ලොකු හයියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ පන්සිල් හොඳටම ප්‍රමාණවත්. හැබැයි පන්සිල් රකින්න ඒ මට්ටමට. මොකද එයා පන්සිල් රකින්නවා කියන මට්ටම ගත්තාම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නිර්මාණය වෙලා ඇතුළේ. ආර්ය අෂ්ටාංග මාර්ගෙන්න මේ ඊට යහ මාර්ගයක් තියෙනනේ. ඊට යහ මාර්ගයක් නෑ. ඒකට සුදුසුතරම් පුද්ගලයන් නිර්මාණය වෙලා පන්සිල් තුලින් අද අපි හිතාගෙන ඉන්න පන්සිල් කියන්නේ දිහාරු වෙච්ච සාමාන්‍ය මට්ටමක් නේ. ඇයි අපි ස්වාමීන් වහන්සේ සිල් දෙනවා අපි සිල් සමාදන් වෙනවා එච්චරයි කියන තරග. නමුත් ඓතිහාසිකයේ ධර්මතාවයක් මෙතුළු තියනවා කියන එකත් ඔයගොල්ලෝ පින්තු මතක තියාගන්න. එබඳු මට්ටමේ පන්සිල් හොඳටම ප්‍රමාණවත් ඒ මට්ටමේ සීලයක පිහිටන්න. ඔගලන්ට ඒ වගේම සීලයට ඒ සමාධියට ඒ ප්‍රඥාවට විශාල උපකාරයක් කරලා තියෙනවා දානය කියන එක සීපත් කරන. මොකද ජීවිතේ මසුරු මල ගොඩාක් අඩු කළා. ලෝකේ කාන්දම වගේ ලෝකෙට ඇදලා තියෙන ගතිය බලවත් වැඩි වුණාමයි සීල කැඩෙන්නේ, සිතේ සමාධිය නොපිහිටන්නේ, ප්‍රඥාව නොයෙදෙන්නේ. ඔය කාරණා තුනම කරන්න පුළුවන් මට්ටමට ලිහිල් කරන දානය නැමති එකම කාරණාවයි. ඒක හොඳට මතක තබා ගන්න. ඒකයි පින්වතුන් දන්නවා නිවන් දකින්නවා කෙනෙක් රහත් වෙනවා නම් පසේ බුද්ධත්වයට පත් වෙනවා නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් පාරමිතා වෙනවා. එතකොට රහත් වෙන කෙනෙකුට දස පාරමිතාවක් තියෙනවා. ඒකා සංකේ කල්පලක්ෂය පිළියෙත්. පසේ බුදුරජාන් වහන්සේට දස පාරමිතාවක් තියෙනවා. ධ්‍යාන සංකේ කල්පලක්ෂය පිළියෙත්. සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ දස පාරමිතාව තුන් ආකාරයකින් අඳුම ගන්න සාර සංකේය කල්පයක් පිළියෙත්. මේ පාරමිතා අතරින් ඇයි මුලටම දාන පාරමිතාව තිබ්බේ? හැම කෙනෙකුටම හිතනවද ඒක නැතුව යන්න පුළුවන් වෙයි කියලා? දාන පාරමිතාව කියන එක තමයි ජීවිතේ පුරම කෙනෙක්ව මුලින්ම හදන ගයක් ගොඩනැගිල්ලක් හදන්න කලින් අත්විවරම හදනවා. අත්විවරම ශක්තිමත් උනොත් තමයි ගොඩනැගිල්ල හදන්න පුළුවන්. නිවන් දකින්නවද? නිවන් දකින්න පුද්ගලයේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ යන දිව්‍ය බ්‍රහ්මයක් කරන අඩිතාලම තියෙන්නේ දානය හරහයි. ඒ නිසා ඒ හැම තැනකදීම බලන්න පාරමිතාවලදී මුලට පෙන්වන්නේ දානය. ඊට පස්සේ ත්‍රිවිධ පුණ්‍ය කිරිය වස්තු ලෝකයාට පින් කිරීමේ වස්තු තුනක් අනිවාර්යෙන් පනවලා තියෙනවා. පළවෙනි එක දානමය පුණ්‍ය කිරිය වස්තු, සීලමය පුණ්‍ය කිරිය වස්තු, භාවනාමය පුණ්‍ය කිරිය වස්තු දානය පනවලා තියෙනවා. ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා සතර සංග්‍රහ වස්තු දානීය ප්‍රියවචනයේ සමානාර්ථතාවයේ අර්ථ චර්යාව කියලා. ඒක නෙවෙයි දානෙ. ඇයි මේ හැම කාරණාවකින්ම මුලට දානෙ කියන එක යොමු කරන්නේ? ඒකෙදී පුද්ගලය දන්නේ නැති විදිහට පුද්ගලය හදනවා. විහෙසක් නැති විදිහට හදනවා. ඒ නිසා ඔගොල්ලෝ පින්වත්තුන් දානෙ කියන තැන, දීම කියන තැන සිලින් හිතන්න එපා. පින්වත්තුන්ගේ මෙලෝ යහපත විතරක් හැදෙනවා, පරලෝ යහපත විතරක් හැදෙනවා නෙමෙයි, සම්පූර්ණ නිවන් මගම මෙලෝ පරලෝ දෙකම හදනවා. ඒකෙන් අනිත් හැම එකකින්ම වඩා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් දෙකක් කරලා තියෙනවා. තමන්ට යහපතක් වෙමින් අනිත් කෙනාටත් යහපතක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විලාවක දේශනා කරන්නේ කෙනෙක් දානය කියන එක වළක්වනවා විතර අසත්පුරුෂකමක් තව නැහැ කියන එයා තොන්නෙක් වනසනවා කියන. කියන්නේ මේ දෙන්නෙක් වනසනවා, විශේෂයෙන්ම අනිත් කෙනාගේ ලාභය නසනවා, ඉගාවට තමන්වත් නසා ගන්නවා කියන දානය කියන එක වළක්වන එක. එතකොට මෙතනදී දානය කියන කාරණාව අතුරු කාරණාවක් ඇටියෙ හිතන්නේ නැතුව ඒකත් මේ නිවන් මාර්ගයටම සම්බන්ධයි කියන තැනකින් තන් දෙන්න, පන්සිල් වල පිළිතන්න. ඊට පස්සේ එහෙම පිළිතලා අන්නර අවස්ථා තුනේ කටයුතු කරන්න මොකද්ද? සති නිමිත්ත පිළිතන්වා හිටින්න, නික්කම්ම ධාතුයි හිත පිළිතවාගෙන කටයුතු කරන්න. නික්කම්ම ධාතුයි කියේ අකුසල විතරකයක් එන්න කලින් කුසල විතරකයක මනස පිළිතවාගෙන කටයුතු කරන්න. තුන්වෙනි එක සත්පුද්ගල භාවයට හම්බෙන සවිඥානික වස්තුවේ නාම රූප වශයෙන් බලන්න. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුර වෙනවා. දුර වෙලා රළු මට්ටමේ සත්පුද්ගල භාවය නැකෙනවා. නැතුනහම මෙන්න මේ අහගත ධර්මතා ටික පොලිස් වෙලා ඉදිරියට එනවා. එදාට අපේ දේශ ත්‍රි මහත්ය අහපු ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා. මොකද්ද? ඇස් ඉදිරි පිටට එන වස්තුන්ගේ සිහිය තබා ගන්න පුළුවන් වෙන්නේ එදාටයි. ඇස් ඉදිරි පිටට හම්බ වෙද්දිම හම්බ වෙන වස්තුන්ගේ සිහිනුවන පවත්වන මානසික මට්ටමකට ඇවිල්ලා මිසක දුක් කෙලවර කරන්න බෑ නැතුව. දැක්කයන් පස්සේ දකින වෙලාවදී රැවටිලා පස්සේ සිහි කරනවා කියන කාරණාව ගොඩාක් දුරක එකක්. දකින්නකොට දකින්නවත් එක්කම දකින්න අරමුණේම ඇත්ත දන්නවා, ඇත්ත දකින්නවා කියන සිහිනුවන වෙදෙන්න ඕනේ. අර අපි කතා කරපු ටික හරහා එතෙන්ට හැමෝටම දැන් මෙන්න මේ වගේ උපකාරක ධර්මයක් හරහා මෙතෙන්ට එන්න ඕනේ. එහෙම ඉන්ද්‍රියට එන අරමුණු වල සිහි ඇතුව නුවණ ඇතුව මේ අරමුණ පරිහරණය කරන මට්ටකටපත් වෙලාමයි සසර දුක අවසන් කරන්න වෙන්නේ. එතෙන්ට අනිවාර්යෙන් ආ යුතුයමයි. එතෙන්ට එන්න තියෙන අනුපිළිවෙල මේක කියන කාරණාවත් අතට. තව මොනවද තියෙන ප්‍රශ්න තියනවද?
ස්වාමීන් වහන්සේ වහන්සේ දේශනා කළ විදිහට අපි ස්කන්ධයන්ගේ උදේවැය බලන අවස්ථාවේට පෙර සමත භාවනාවක් කරලා ධ්‍යාන මට්ටමට වැඩි යුතුද, එහෙම නැතුව ඊට පෙර ඉඳන් ඒක බලන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ.
ඇත්තටම මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන මට්ටමට ගත්තාම අපි සීලයක පිළිහිටලා සමතකම තහනක් වඩමින් නුවණින් මෙනෙහි කරනකොට මම අර මුලින් කිව්ව මට්ටමේ අලු මට්ටමේ විදර්ශනා කරනකොට අදංග වශයෙන් අවස්ථානුකූල මානසික ධ්‍යාන මට්ටමක එළඹ සිටිනවා. ඒ කියන්නේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි කියලා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව ධ්‍යාන අංගයේ සිත්තල යෙදෙනවා. ඒක තාවකාලික ධ්‍යානයක්. ඒ ධ්‍යාන අංගය යෙදෙනවා. ඒ මට්ටම ප්‍රමාණවත් මේ ධර්මය අවබෝධ කරගන්න ධ්‍යාන සමාපatti වශයෙන් පැමිණෙන්න ඕනේ නැහැ. ධ්‍යාන සමාපatti වශයෙන් පැමිණිලා පැමිණිච්ච කෙනෙකුට මේක කරන්නත් පුළුවන්. ඊට මෙහා ධ්‍යාන අංග යෙදුණු මානසික මට්ටමකින් අවබෝධ කරගන්න පුළුවන් ධ්‍යාන සමාපත්තියක් උපදවා වාසය නොකර. මොකද ධ්‍යාන සමාපත්තියක් උපදවා වාසය කරන මට්ටම හැම වෙලාවෙම කාමෙන් නිස්සෙච්ච භ්‍රම ලෝකේ මට්ටම. සෝවාන් සකදාගාමි දෙන්නම කාමවචර මට්ටමේ අය. ඒ අයට ධ්‍යාන නැහැ. ඒ නිසා යා අධිගම ලැබුවත් කලුරිය කළොත් කාමවචර මට්ටමකම උපදින්නේ. හැබැයි ඒ ඇයිටද ඒ ධර්මය අවබෝධ කරන ක්ෂණයේදී ධර්මය මෙනෙහි කරන මොහොතේදී ධ්‍යාන මට්ටම අවස්ථාවට පහළ වෙනව නමුත් එළඹ සිටින්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ධ්‍යාන ලබාගෙනම හැමෝම මාර්ගඵල ලැබිය යුතුයි මේ ධර්මය දැක්ක යුතුයි කියන කාරණාවක් නැහැ. ධ්‍යාන සමාපatti උපදවාගෙනම කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ඊට මෙහා පුළුවන් කමකුත් තියෙනවා කියන එක මතක් කරගන්න. එක. තකොට තවමත් තියෙනවද? එතනදී අර හැමෝම මේ අනිවාර්යෙන්ම ලෝකෝත්තර මාර්ග මට්ටම බැහැමයි මේ අනුපිළිවෙලටමයි එන්න ඕනේ කියන කාරණාවකුත් නැහැ. ඒක ඒ විදිහටමම ගන්න එපා. මම කියේ බහුතරයක් බොහෝම දෙනෙකුට එන්න තියෙන ගමම් මග තමයි මම අර කිව්වේ. සමහර විටක තියෙනවා ඉන්ද්‍රිය තීක්ෂණ අය. ඉන්ද්‍රිය තීක්ෂණ කෙනෙකුට සිහිනුවන පවත්ත ගන්න. එතකොට එයා ටිකක් ගිහි කෙනෙකු වෙත වැඩ කටයුතු ඇත්තටම අවේච කෙනෙක් වෙන්න වෙනවා. එතකොට යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන කෙනෙක් වෙන්න වෙනවා. එයාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයේ බලයෙන් තාම පෙනෙන්නේ නැහැ ඉන්ද්‍රිය ඉදිරියට එනවත් එක්කම එන අරමුණු වල ඇත්ත දැකීමේ හැකියාව තියන අය ඉන්න පුළුවන් තියෙනවා. එහෙම අය එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒකම නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි මිසක එයත් අනිවාර්යෙන්ම අර අනුක්‍රමෙන් යා යුතු නැහැ. උදාහරණයක් හැටියට අපි කියමු ඇහැට රූපයක් අපිට පේනවා කියන දැනගන්න පින්වතුන්ට හොඳට තේරලා තියෙන ඕන එක කාරණාවක්. දැන් ඇහැට පෙනෙන රූපය දිහා බලන්න අපි හුරු වෙලා තියෙන්නේ මෙහෙ කෙලින්ම. නමුත් මෙහෙම අපි ඇහැට හම්බෙන රූපය නුවණ නැතුව කෙලින්ම මෙහෙම බලන පමණකින්ම කර්ම නිමිති රැස් වෙන විදිහටයි තියෙන්නේ. මේ රූපේ ඇතිවීම බලන්න ගියොත් පින්වතුන්ට හම්බ වෙන්නේ වෙන ක්‍රමයක්. ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් දැන් කෙනෙක් පොළොව යටින් ගිහිල්ලා ආපහු මතුවලා එනවා වගේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ රූපෙට බැසගෙන ඇතුළේ ඉඳන්ම සිටී තියෙන නාම ධර්ම වලට ආයතන ටික හදලා ආයතන ටිකෙන් රූපයක් උපද්දලා පෙන්වලා තියෙන්නේ. එතකොට මේ රූපේ පෙනෙනවා කියන සිද්ධි ටික රූපේ පේනවා කියන දේ තියෙන පේනවා කියන එක ඇති වෙන්න තියෙන හේතු ටික ආධ්‍යාත්මික පැත්ත හරහා ආධ්‍යාත්මික ආයතන හදලා ආයතන නිසා ඔසවල රූපයක් ඔසවල හදලා අපිට පෙන්වන්නේ. එතකොට එහෙම වෙන සිද්ධිය අපි කෙලින්ම දැනගන්න ගියාම අර හැදෙන සිද්ධිය සම්පූර්ණ අපහැරලා අපි දැනගන්නේ. ඒ නිසා අපිට කෙනෙකුට සිහිය නුවණ පවත්තන්න පුළුවන් නම් ඇහෙන් රූපයක් දකිනකොට මේ විඥාන නාම රූප සලායතන පස්ස කියන කාරණාවේදී විඥානේ රූපයක දැසගෙන ආයතන ටික හදලා ඒ ආයතන ටික නිසා රූපයක් හදලා නේද පෙන්වන්නේ කියන ටික පවත්තන්න පුළුවන් නම් එයා දන්නවා එතකොට ඇහැ නිසායි මේ පේන්නේ කියන කාරණාව දකිනකොට දකින්න ඉස්සෙල්ලා තිබ්බන මේ දැක්කන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට හටගෙන නැති වෙනවා කියන කාරණාව මේ බලන සිද්ධියටම වෙනවා. අපි ඒ සිද්ධිය අමතක කරලා මේ පේන දිහා බලනකොට දකින්න ඉස්සෙල්ලා තිබ්බ තියෙන දේම දකිනවා, දැක්ක දේ ඉතුරු වෙනවා කියන එක ඉතුරු වෙන්නේ ඉබේමයි. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් රූපය දිහා බලන්න ඇහැ හරහා ඇහැ කියන එකට නුවණ අරගෙන එබඳු ඇහෙන් මේ රූපය උපදලා තෙන්න හදලයි තියෙන්නේ කියන කාරණාවේදී රූපය කෙලින්ම බලන්නත් ඒ කියන්නේ ඇහෙන් බලනකොට නුවණ තියෙන්නේ යාගේ කන නිසායි සද්දේ කියන එක ඇහෙන්නේ. කණයි හැදුවේ කන විසිනේ සද්දේ හදලා හිතට විඳින්න හදලා තියෙන්නේ. කෙලින්ම නාසයෙන් ගඳ විඳින්න නැතුව නාසයයි හැදුනේ සිත නිසා නාම රූප වල ගානායතනය ඇදිලා ගානායතනය නිසා මේ රූප ගන්ධ ස්පර්ශය. මේ නිසායි කියන බලන්න හැම වෙලාවෙම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා ධම්ම කියලා බාහිර ආයතන ටිකේ මුල්ම නැත්නම් පැතිවීම ආධ්‍යාත්මික පැත්තේ හට ගැනීමෙන් බාහිරය හටගත්ත බව දකින්න පුළුවන් වුණොත් තිංගතුන්ට හොඳට තේරෙයි ආයතන ටිකෙන් ලෝකේ උපද්දවාගෙන පරිහරණය කරන මිසක තියෙන දේක් පරිහරණය කරන නෙවෙයි කියන එක. එතකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකට ආපහු වෙනම විස්තර ඉදිරිපත් කරන්න ඕනේ. ඒකනේ ඔය දර්ශනේ තෙන්බයි මේ ඔක්කොම ටික කරන්නේ. අන්තිමට ඔතෙන්ට තමයි එන්න තියෙන්නේ. එතෙන්ට එන්න මට්ටමට කෙනෙකුට ආරම්භයේදීම නුවණ තියෙන්න පුළුවන් අය ඉන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඉබඳු කෙනා එහෙමම හුරු කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යාට තේරෙන්න ඕනේ අවිද්‍යා කර්ම තණ්හ කියන ටික නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා මේ ආයතන ටික මේ පෙන්නල තන දක්වාම මේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට ආහාර නිරෝධය තමයි එයා දකින්නේ. ඒ දකින්නවා කියන්නේම හටක නිරුද්ධ වෙනවා කියන සිද්ධිය අවබෝධ වෙනවා කියන්නේම දැකපු දේ ඇත්ත කරගෙන බාහිර තියෙන දේක නිමිති ගන්න බෑ. නිමිති ඉතුරු වෙන්නේ නැහැ. නිමිති ඉතුරු නොවන විදිහට ජීවත් වෙනවා. නුවණින් කරන්නේ. නුවණ නිසා තමයි සම්පූර්ණම ජීවිතය වෙනස් වෙන්නේ. ජීවිතය කියන එක සසරට උරුමකාරී දුක් විඳින්න කියලා තියෙන නුවණ නැමැති එකම ධර්මතාවය අඩුව නිසා මිසක ස්කන්ධ නිසා නෙමෙයි. සසරෙන් මිදෙන්නේ දුකෙන් මිදෙන්නේ නුවණ නැමැති එකම ධර්මතාවය නිසා මිසක ස්කන්ධ නිසා නෙවෙයි. මුළු ජීවිතය කියන එකක්ම සම්පූර්ණ වෙනස් වෙන්නේ නුවණ කියන කාරණාව ඇති නැති කව මත. ඒකයි පෙන්වන්නේ ධර්මයේ පඤ්ඤා නරණං රතණං කියලා. ප්‍රඥාව මිනිසාට රත්නයක කියලා අහලා තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක තරම් වස්තුවක් ලෝක එකම තැනකවත් නැහැ. මම අර කතාවක් කියන්නේ කෙනෙක් තමන් ඉන්න මේ කෙරෝල ඉඳලා ඈත බලනකොට නිරුඹුව ජලය වගේ පේනවා. හැබැයි නුවර නැහැ යාට. වතුර තියෙනවා කියලා ඒ කෙරෝලට දුවනවා. ඔන්න ඒ කෙරවලට ගියාම පේන එතන වතුර නැහැ. ඊට පස්සේ තමන් කලින් හිටපු තැන පේනවා දැන් ඒ පැත්ත වතුර තියෙනවා වගේ මිරිඟුව. නුවර නැහැ මෙයාට. දැන් ආයෙත් ඒ පැත්තේ වතුර තියෙනවා කියලා දුවනවා. දුවහම ආයෙත් වතුර නැහැ. දැන් පේනවා එහා කෙරවල ඉඳලා ආපු කෙරවලේ වතුර වගේ. ආයෙත් දුවනවා. දැන් තිසඟට සත්‍ය කියන්නේ හොමමයි. එතකොට පින්මතුන් හිතනවද නුවණ කියන එක නැති වුණොත් මේ එහාට මෙහාට දිවීමේ කෙලවරක් තියෙයි කියලා. ඒ කෙරවලට ගිහිල්ලා මහා කෙරවල දකින වතුර වගේ එතෙන්ද දුණා ඒ කෙරවල ඉඳලා මහා කෙරවල දකින වතුර වගේ. එතකොට මේ ගමන කවද නතර වෙයිද? කවදාවත් නතර වෙන්නේ නැහැ. මේ දුවන්නේ අවිද්‍යාව නිසා මිසක ප්‍රඥාව නැමැති එකම ධර්මයේ අඩුව නිසා මිසක මේ දුවන්නේ. එහෙම නැත්නම් දුවන්නේ නැහැ. යම් වෙලාවකදී යහ කෙරවලින් ඉඳන් මහා කෙරවලට එනකොට වතුර වගේ පෙනෙන්නේ, මිරිඟු වගේ පෙනෙන්නේ, වතුර වගේ පෙනෙද්දි වතුර වගේ පෙවුනට එතන තියෙන මිරිඟු නේද? මං ඉඳලා ආවේ එතන ඉඳලා නේද? දැන් මිරිඟු තියෙන තැනක ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුනේ කියලා චුට්ට හිතාගන්න බැරි වුණොත් ගමන එහාට මෙහාට යන එකේ කෙලවරක් නැහැ. ඔච්චරම හිතන්න ඕනේ. එපමණකම දුවන එක නතර වෙනවා. ඒ වගේ ජීවිතේ දිහා බලන් ප්‍රඥාව නැමති එකම ශේෂයක් විතරයි ජීවිතේ නැත්තේ. ඒකේ අපි එක පැත්තකට ගිහිල්ලා බලනකොට අපිට හිතෙන්නේ ඒ පැත්තද ඉන්න පැත්ත දුකයි අනිත් පැත්ත සැපයි වගේ. මම ඔකට කියන්නේ දැන් නිකමට ගන්න අපේ ජීවිතේ දිහා ගත්තාම හතරේ දියවගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව දුකයි. ඉඳගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට පින්වතුන් මොකද කරන්නේ? අපි ඔක්කොම වලා ඉඳගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට අපිට හිතන හිටගත්තුත් නම් සැපයි කියලා හිත ගන්නවා අපි. දැන් මොන මේ පැත්තේ වතුර නැහැ. යහ පැත්තේ වතුර දිනනවා වගේ පේනවා වගේ. හිටගත්තුත් සැපයි. හිත ගන්නවා. හිතගෙන ටිකක් වෙලා පැයක් භාගයක් විතර යනකොට ඔන්න දැන් මේ පැත්තේ වතුර නැහැ මිරිඟුව වගේ දැන් හිතගෙන ඉන්න එක දුකක්. දැන් සැපක් කියලා තේනේ මොකද්ද? ටිකක් ඉඳගන්න තියෙනවා නම් සැපයි කියලා තේනේ. දැන් අනිත් පැත්තෙන් තියෙනවා වතුර වගේ. දැන් ඉඳගන්න. දැන් ඉඳගෙන ආයෙත් පැයක් පැයකම අරක් විතර ඉන්නකොට ඒක දුකයි. දැන් හිතේ ආයෙත් හිතගත්තාම සැපයි. නැත්තම් ওই දෙකම දුකක් කියලා හිතේ ටික නිදාගත්තොත් සැපක් කියලා හිතේ. හතර ඉරියව මාරුවෙන් මාරුවට අපිට සැපයි කියලා පෙන්නවා. ඒකට කිල ටික කුලයින උට ඒක දුකයි අනිත් ඒවා සැප වගේ පේනවා. ජීවිතේ අර උපමාවේ අර මනුස්සය නෝන නැතුව කරපු වැඩේම නෙමෙයිද මුළු ජීවිතේ පුරාවටම කරන්න කියලා බලන්න. ඒ කවදාවත් අපිට හිතුණාද කියලා බලන්න. ඉඳගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට හරි පළවෙනි වතාවේ නම් රවටලා කියන හිටගන්න එක සැපයි. හිතගෙන ඉන්න එක දුකක් වෙනකොට ඉඳගන්න එක සැපක් කියලා හිතනකොට අපිට කවදාවත් හිතුණාද දැන් ඉස්සෙල්ලා අපිම නේද ඉඳගන්න ඉරියව අපහසුයි දුකයි කියලා නැගිට්ටේ. ඒ අපිටම මේක සැපයි කියලා පෙනෙනවා නම් මේක බොරුවක් නේද? සැප නෙමේ දුකේ ආරම්භය අපිට සැප හැටියට දැනලා නේද තියෙන්නේ? ඉඳගෙන ඉන්න ඉරියව හිටගෙන ඉරියව දෙකම දුකයි නේද කියලා අපිට හිතෙන්නේ නැහනේ. බැරි වෙලා හිතුණා නම් තමයි කලකිරෙන්නේ. හිතගෙන ඉන්න ඉරියව දුකක් වෙන තා ඉඳගෙන ඉන්න ඉරියව සැපක් වෙන තා අපි මොකද කරන්නේ? වෙන මොකෝ තීරණයක් ටග්ගල ඉඳ ගන්නවා. ආයි හිතගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට සැපක් කියලා අපිට හිතගෙන ඉන්න ඉරියව පෙවුනොත් ශනිකව කරන්නේ ප්‍රතිකර ශනික ප්‍රතිකර්ම අපි හිතගෙන ඉරියව ගන්නවා. ඒ සැපයිනේ හැමදාම తాවකාලික සැපයි කියලා පෙන්වන දෙයට දුවනුව දුක කියනක වහන පැලස්තරයක් දානවා හැමදාම කරන්නේ අපි. අන්තිමට දන්නේම නෑ සදාතනික දුකට උරුමකාරයෙක් වුණා తాවකාලික දුක යටකරන తాවකාලික සැපයි කියන පැලස්තරේ දාන එකෙන් සදාතනික දුකකට හිමිකාරයෙක් වෙලා කියනක අපි දන්නේ නෑ. එතකොට යම් කිසි වෙලාවකදී කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකයි හිටගෙන ඉන්න ඉරියව්ව දුකයි කියලා දැක්කොත් තමයි තව ඉරියව්වක් තියනවාද කියලා හොයන්නේ. ඒ වගේ ලෝකේ අපිට ඇයි අපි කලකිරෙන්නේ නැත්තේ? ඔයගොල්ලන්ට දුකයි කියලා හිතෙනකොට සැපයි කියලා පෙනෙන පැත්තක් තියෙනවා. ඇත්තටම ඒක සැප නෙමෙයි අර ඉස්සෙල්ලා කියපු සිද්ධිය. දිරිගු සිද්ධිය. සැපයි කියලා හිතෙන පැත්තක් තියෙනවා. ඒ පැත්තට යනවා. ඒ සැපයි කියපු පැත්ත දුකක් වේගෙන යනකොට දුක් ගොඩේ දුකයි කියලා අයින් වෙච්ච ගොඩේ ආපහු එකක් දෙකක් වෙනවා සැපයි කියලා. අයි ඒ පැත්තට යනවා. මේ විදිහට විතක දුක සැපක් වෙනවා සැප දුකක් වෙන දෙක මාරේ මාරුවට ඉන්නේ හින්දා අපිට දුක වැහිලා ධර්මයේ පෙන්වන්නේ දුක කියන එක ඉරියව්වේ වැහිලා තියෙන කියලා. එතකොට ඒ කියන්නේ ඕගලන් ඉඳගෙන ඉන්න ඉරියව්ව දුක බව නොතේරෙන හිටගන්න පුළුවන් ඉඳ හිටගෙන ඉන්න උවියව දුක බව නොතේරෙන ඉඳගන්න පුළුවන් ඉඳ බැරිලා අන්තභාග මොන හරි වෙලා උත්පල වෙලා නැගිටින්න දරුව ඉඳගෙන මිටියෝ තේරේ ජීවිතේ මොනතරම් දුකද කියලා එක්කම සදාව ඒ සදාවට හුරුමකාරයක් කරන తాවකාලික පැලස්තර දැම්ම කියලා බේරෙන්න බෑ කවද හරි දවසක අර යථාර්ථයට මොන දෙන්න වෙනවා එතකොට අද අනුමානෙට නෝනක් ඕගලන්ට තියෙන්න ඕනේ අපි දුකයි කියන එකයි සැපයි කියන එකයි දෙකම දුකයි නේද ඉඳගෙන ඉන්න එකයි හිතගත්තාම සැපයි කියලා පෙන්නේ ඉරියව්වයි දෙකම දුකයි නේද කියලා වුණොත් තමයි ඕගොල්ලෝ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියන දෙකෙන්ම මිදෙන්න දෙකෙන්ම කලකිරෙන්නේ එදාට තමයි මේ මිදෙන්න මගක් හොයන්නේ ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒ වගේ ප්‍රඥාව කියන එක අපි හුරු කරලා නැහැ. ඒ හින්දා සසර හැමදාම ආවේ. මම කියන්නේ හැම තැනකදීම හිතන්න හුරු වෙන්න. නුවණින් හිතන්න. ඒ මේවා අපිට කවුරුවත් කියලා නැහැ. අපිත් නුවණින්මයි හිතන්නේ. ඉතින් ඔයගලන්ට මම කියන්නේ මම මේ කරන්නේ තව බන කියන එකක් නෙමෙයි විරාවකදී. ඇත්තටම තනකට හිතන්න උගන්නන එකක් මම කියන්නේ. ඒ කියන්නේ මේ එකකවත් අදහන් දේව නැහැ. විශ්වාස කරන්න දෙව නැහැ. මම කියන එක විශ්වාස කරන්න අදහන්ද කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඔයගොල්ලෝ ජීවිතේ හිතද්ද ඇත්තටම හිතන්න දෙයක් නැද්ද මේකේ? හිතන්න දේවල් තියෙනවා හිතන්න කියලා. මට වෙලාවකටම තනියම හිතෙනවා හරි පුදුමයක්. ඈ තමන්ගේම ඡායාව කැඩපතේ වැටුනහම කණ්ණාඩි ඉන්නෙත් මම කියලා හිතනවා. එතකොට ඇයි මේ රූපය තමලු කණ්ණාඩියේ තමන් ඉන්නේ කියනවා. විතක තමන් මම් මාව හීනෙන් දැක්කයි කියලා කියනවා. එතකොට තමන් හීනයක් බවට ඒ සිතේ විතරක්යක් බවට ගෙහෙදලා. පත්තරයක කඩදාසියක තිබුණ මේ ඉන්නේ මම කියලා පෙන්නනවා. ඇයි ලෝකෙට මේව නිකන්ව දැනෙන්නේ නැත්තේ කියලා හිතන්නේ. ඇත්තටම හිතන්න කාරණා නෙමෙයිද? ඇයි හිතන්නේ නැත්තේ කියලා මං අහන්නේ. මෙන්න මේවා ගැන හිතුවොත් ඔයගලන්ට පහසියෙන්ම අවබෝධ වෙනවා මනසේ තියෙන අනවබෝධය ගැන නැත්තම් අවිද්‍යාවයි නේද අපි මේ තරම් දුරවන්නේ හැට මෙහාට කියලා. අවිද්‍යාව හරියට ඇස් දෙක වාලා ගහන මොනට ගහුවා වගේ එකක්. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වහලා තණ්හාවෙන් බද්ධවලා තියෙන්නේ. අන්තිමට මොකද කරන්නේ? මොන තරම් අසරණද? පේන්නේ නැහැ ඇස් දෙකත් වහලා. අතපයත් කනුවක ගැට ගහලා නම් ඒ වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ කතා කරපු දාම් කරුණු ටිකත් අරගෙන ජීවිතේ හොඳටම හිතන්න. එතකොට අර එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා ඒ කියන්නේ ගිහි ගෙදරක වාසය කිරීමත් එතනේ ලේසි නැහැලු. පැවිද්දත් ලේසි නැහැලු. ගිහි ගෙදරක ඉඳලා බහුභෝග උපදවා ගන්නවා කියන එකත් ලේසි නැහැ. ඊගාට ධර්මයට આવවහම ධර්මයක් ගැඹුරුයි. ඒකත් ලේසි නැහැලු. ඒ නිසා යුක්තං චින්තේතං සත්‍යමංචකන්ති ඒ නිසා නිතරම අනිත්‍යත මෙනෙහි කරන එක සුදුසි මේ සුදුසි කියලා ඒක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. ඔන්නම් ඒ ධර්මයට අමතරව තේරගත තේරිගත පොඩ්ඩක් කියවන්න. උගලම ජීවිතවලට විශාල හයියක් ලැබේ. ඒ තෙරුන් වහන්සේලා තෙරුන් වහන්සේලා ජීවිතේ දිනලා කියන දේවල්, ජීවිතේ ඉන්නකොට කළ දේවල් ඊට පස්සේ තේර අපදාන තේරි අපදාන කියලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේලාගේ තේරුන් වහන්සේලාගේ චරිත ටික කියවන්න. කියවගෙන යන්න තරී පහසුයි. හරි ශ්‍රද්ධාව හිතෙනවා. ඒ වගේම ඕගලන්ට පුදුම වීර්යයක් ඇති වෙයි. ඕගලන්ගේ ජීවිතයට හරි දැක්මක් ඇති වෙයි. අපි එක ගොඩකම නින්නේ දහම කියලා ගත්තහමත් එකම තැනකින් විදර්ශනා කරන්න කියලා එකකට ඔප්පු වෙනවා. එතකොට අපි මේ එක පැත්තක් බර වැඩි වෙලා. ඒ හින්දා ජීවිතේ හැම පැත්තම සමාන වෙන්න ඕනේ. ඉනේ ඉන්ද්‍රිය සම වෙන්න ඕනේ. ඔය තේරගතා තේරාපදාන තේරියපදාන ඕක ටිකක් බලන්න. බැලුවහම ජීවිතයකට පුදුම ධෛර්යයක් පුදුම ශක්තියක් ඇති වෙනවා. ඇති වුණාම ඒකෙන් හිතන්න ඕනේ පැතික දේවල් හම්බ වෙනවා. කියන්න ඕනේ දේවල් අපිට හම්බ වෙනවා. ඒ නිසා මේ ධහමට තව උපායන් තියෙනවා. ඒවත් කරන් අපි සීලයක කියලා සමාධිය වඩන්න ඕනේ කියලා විදර්ශනාම කරන්න ඕනේ කියලා ওই ටිකට විතරක්ම ගොනු වෙන්න එපා. ওই වටපිටාවට තව උපකාරක ධර්ම බොහෝයි. ඈ ඊට පස්සේ ගන්න ඒවත් උපකාරී කරගන්න කියන කාරණාවත් මෙතනදි මතක් කරනවා. ඔය ඒ දේවල් තියෙන්නේ ඒ පස්තිම ජනතාවට උපකාර පිණිස අනුග්‍රහ පිණිසම මිසක. එහෙම නැත්නම් ඒවා මේ අවුරුදු දහස් ගාණක් අරගෙන ඉන්නේ නැහැ. මේ ඕනම කෙනෙකුට සරලව බලන්න පුළුවන් ටිකක් තේරගත්ත වගේ දේවල් ඒවලුත් බලන්න ජීවිතය ගැන හැම වෙලාවෙම හිතන්න හුරු වෙන්න. හම්බෙන දෙයකට බැඳෙන්න තිරසංගත සත්‍යයක් පුළුවන්. ඒක ඊතරම් දෙයක් නෙමෙයි. නමුත් ඒකට බැඳෙනවා වෙනුවට ඒ ගැන හිතනවා කියන කාරණාව, විමසනවා කියන කාරණාව සුවිශේෂී. ඒක ජීවිතයකට හුරුකටයුත්තක්. හැබැයි හුරු කළොත් සසර දිවතේ හුරු වෙන උපදින හැම ජීවිතයකදීම ඒ විමසන හුරු වෙනවාමයි. එයාට මේ ජීවිතයකදී විතරක් නැති වෙන්නේ නැහැ. යම් වෙලාවකදී දහමක් ඉන්ද්‍රිය හමුවට එන අරමුණු නුවණින් මෙනෙහි කරන හුරු කළොත්, විමසීම හුරු කළොත්, ඒ හුරු කිරීම සසරෙන් මිදෙන තාක්ම යා පසුපසින් යනවා. ඒ නිසා නුවණින් ධර්මයේ මෙනෙහි කරන්න කියන කාරණාවත් මතක් කරනවා. මුලින් මම කියලා දුන්නු චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි වෙනද කතා කරන වචන ටික විතරක් නෙමෙයි, ඒ අතර තිරිය යුතු සුවිශේෂී දහම් කොටස් ටිකක් තියෙනවා කියන එකත් මතක් කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට පටිච්චසමුප්පාදයේ අනිකක් නෙමෙයි, පටිච්චසමුප්පාදයේ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එහෙම දුක්ඛ සමුදය නිරෝධ කියන උත්තරය අරගෙන වර්තමානයන්ගේ ස්කන්ධයන්ගේ උදේවාය දකින්න තැනට ලෝකෝත්තර මාර්ගය එන්නේ කියන කාරණාව දැනගෙන ඒ මාර්ගයට මනස උරුතු දෙන විදිහට සරලව අරමං කීප විදිහට සති නිමිත හිත පිහිටුවා ගන්න, නික්කම් ධාතු හිත පිහිටුවා ගන්න කටයුතු කරන්න, සවිඥානික අරමුණ නාම රූප වශයෙන් බලන්න, ඊට අමතරව දාන ආදී කුසල ධර්ම කරන්න සීලයක පිහිටන්න. එතන මෙන්න මේ ටික මතක තියාගෙන කටයුතු කරන්න. ඒ කාන්තෙන්ම පින්වතුන්ගේ ජීවිත හිස්සකක් වෙන්නේ. මොකද ඇත්තටම ධර්මයේ තියෙන රටක, ධර්මයේ තියෙන වටපිටාවක ධර්මය අහන්න හිතතුව මේ ප්‍රතිච්ඡ කාරණාවෙම තියෙනවා නිවදක හේතු සම්පත්තියයි කියන එක. ඒ නිසා හැම දිනම මේ සඳහා උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම හේතු පොනස්සීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.